ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දවසේ ධර්ම දේශනාව සඳහා ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා සීලුම් දෙනා tempat වෙලා සාදුකාරයක් පවතුම් නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ අත්ති ඉදප්පච්චා පස්සෝති ඉදි පුත්තේන සතානන්ද අත්ති තිස වචනියං කිම් පච්චා පස්සෝති ඉති චේවදෙය නාම රූප පච්චා පස්සෝති ඉච්ඡස්ස වචනියං තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි කවුරුත් වගේ මේ වෙනකොට දන්නවා සර්වච්ඡන් වහන්සේ විසින් දේශනා කරන්නට යීච්ඡ වටිනා සූත්‍රයක් මහා නිදාන සූත්‍රය අපි මේ දේශනාවලිය සඳහා පොදු මාතෘකාව වශයෙන් තියාගත්තා. එතෙන්දී සර්වච්ඡන් වහන්සේ සංසාර දුක ජරා මරණ දුකෙන් පටන් අරගෙන ඒ දුකට නිදාණය සම්භවය ප්‍රත්‍යය පෙන්නමින් පියවරෙන් පියවරට පටිච්චසමුප්පාද ධර්ම හරහා පටිච්චසමුප්පාද න්‍යාය විග්‍රහ කරමින් මුලට ගමන් කිරීමක් මේ සූත්‍රයේ දක්වන දේශනා ක්‍රමයේ. උතින් ඒ අනුව අපි ඊයේ වෙනකොට ඒ වේදනාවන්ට හේතු ප්‍රත්‍ය වෙන ස්පර්ශය පිළිබඳව කතා කරන්න ඊදුනා. එතෙන්දී අපිට මේ පටිච්චසමුප්පාද ධර්මයේ එහෙම නැත්නම් සතිපට්ඨානය වගේ දේක ගොඩාක් ගැඹුරට යන්න සිද්ධ වෙනවා. එතකොට සමහර වෙලට ප්‍රායෝගික පුත්කලික අත්දැකීම් වගේම විශාල වශයෙන් එකට චින්තාමය ඥානවල සුතමේ ඥානවල අවශ්‍යතාවය තියෙනවා. ඉතින් ඒ නිසා හැම වේදනාවකටම ආසන්න කාරණා වෙන්නේ ඒකට මුල් වෙන නාම ධර්මයක් වෙන ස්පර්ශයයි. ඒ ස්පර්ශය යමක් ඉස්මතු වෙනවද? ඒ ඉස්මතු වෙන වෙන දේ විතරයි අපි වින්දනය කරන්නේ. එහෙම නැතුව පංචෝකාර භවයේ අපට ඉස්සරහින් තියෙන හැම රූපයක්ම හැම සද්දයක්ම හැම ගන්ධයක්ම හැම රසයක්ම හැම පහසක්ම එක චිත්තක්ෂණයක විඳින්න බෑ. ඒක හොඳට තේරුම් ගත යුතු කාරණාවක්. ඒ නිසා අපට තේරිලක් බේරිලක් කරන්න වෙනවා. ඒ කොම් පනවලා තියෙන එකේ කොයි එකද ස්පර්ශ කරන්න කියලා. උදාහරණයක් වශයෙන් තියෙනවා නම් ඒ ඔක්කොම කැමරලා තියෙන මේසෙක තනං ආහාරය සඳහා අල්ලන්නේ මොකද්ද? ඒ දේ තමයි කටට යන්නේ. ඒ දේ තමයි හපන්නේ. ඒ දේ තමයි ගිලින්නේ. ඒ දේ තමයි දිරවන්නේ. ඒ දේ තියෙන ඕජාව විතරයි ඇඟට යන්නේ. මේසෙන්න් තියෙන කොච්චරද? ඒ වගේ අපිට රසයක් වින්දනයක් ලැබෙන්නේ අපි යමක් ස්පර්ශ කරොත් පමණයි. නමුත් ඒ ස්පර්ශ අවස්ථාව හරිම තරංගකාරී එහෙම නැත්නම් එකිනෙකා පරයා දඟලන අවස්ථාවක තේරීමක් ඉතාම තීක්ෂණ තේරීමක් ඉතාමත්ම තීරණාත්මක තේරීමක් හැම චිත්තක්ෂණයකම සිද්ධ වෙන අවදීන් ගත කරන ආන්නයේ වේදනාවට ආසන්නයෙන් බලපාන ස්පර්ශය කෙනෙක් නිවනට යන්නේ අපායටද නැත්නම් සංසාරටද කියලා කියන එක අතරේ දෙක අතරමැද දෙයක් නැහැ. එතනක් තියෙනවා. ඒක නිසා ඒ ඉදප්පච්චේතාවයක් ස්පර්ශය අනුව මේ වේදනාව සිද්ධ වෙන්නේ. එහෙම නැතුව වේදනාව කලින් විනිශ්චිත දෙයක් නෙමෙයි. ඒ තැන එතන උපන් දෙයක් තමන් අල්ලන ස්පර්ශ කරන දේ අනුව ඊටකොටම ප්‍රශ්නයක් මතුවෙනවා. එතකොට අපිට ඕනේ දේ අපිට අල්ලන්න පුළුවන්ද? එහෙම නැත්නම් අපි රූකඩයක් වශයෙන් යම් යම් දේ අල්ලන ඇබ්බැහි වලද ඉන්නේ? යම් යම් දේ අල්ලන්න සිද්ධ වෙන කාගෙරි ඌනියමත්ද? එහෙනම් මම කර දෙවියන් ආන්සේ අපි අර කල්ලපම් මේ කල්ලපම් කියලා යොමු කරනවද? ඉතින් ඒක දිහා බලනකොට ඒ අනුව ගොඩාක් වාද පහළ වෙනවා. මේ දේ ඒ වෙලාවේ එයා අල්ලන්න ඕනේ, ඒකයි ලෝක න්‍යාය ධර්මයේ කියනට ඒකට කියනවා සස්සත දිට්ඨිය කියලා. ඉතින් ටිකට ටිකට යා කියන ඒක ඒකල්ල කියනවා ඒ ඇල්ලීම සස්සත දිට්ඨිය නෝ සිද්ධ වෙනවායි කියනවා. එහෙම නැත්නම් එහෙම අල්ලන්නේ නැතුව හිටියොත් එතන වැඩේ ඉවර වෙනවා. ඒ නිසා දැඩි අදිෂ්ඨානෙන් අල්ලන්නේ නැතුව හිටියොත් ඔක්කොම ඉවර වෙනවා කියලා උච්ඡේද දිට්ඨියක් හදා ගන්න පුළුවන්. නමුත් ওই දෙකම නෙවෙයි සිද්ධ වෙන්නේ වර එක අපිට අපේ ස්වච්ඡන්දතාවයට ඉඩ තියෙනවා. ස්වච්ඡන්දතාවයේ ඉඩ තියෙන අවස්ථාවල නොතමයි අපි පුරසාරම් දොඩන්නේ. නමුත් හොඳට සතියින් ඉන්නකොට පේනවා ස්වච්ඡන්දතාවයේ ශෝකමැත්තල කරන්න හම්බෙන්නේ ඉඩ ඉතාමත් ඩිංගිත්තයි. සතියින් හිටියත් සතියේ නැති වෙලාවේ 100%ක්ම යන්නේ කාගේ දෝ න්‍යායපත්‍රයක්. කාගේ න්‍යායපත්‍රයද කියලා හොයන්න බෑ. එචි ඒක සතියින් ඉඳින්ද තේරෙන පටන් අර ගන්නවා. මෙතන සිද්ධ වෙන්නේ මට ඕන දෙයක් නෙමෙයි කියලා. ඉතින් ඒ නිසා උඟ දෙනෙක් සතියට බයයි. මොකද සතියෙන් ඔක්කොම තිරේ ඇරලා පට ඇරලා පෙන්නනවා. මේක ඇතුලේ කිසිම කෙනෙකුට කොන්දක් නැහැ. කිසිම කෙනෙකුට පෞරුෂත්වයක් නැහැ. ඕන දෙයක් කරන්න බෑ. ඕන දෙයක් කරන්න බැරි බවවත් තේරෙන සතියෙන් හිටියොත්. ඒ නිසා සතියෙන් ඉඳ මේ තමන්ගේ තිබුණ මේ ආඩම්බරකම් කටමැද දෙඩවීම පුසප්‍රසාර අඩු වෙන්න පටන් අර ගන්නවා. ඒ මොකද මේ ස්පර්ශයේ තියෙන මේ අවස්ථානෝචිත භාවය අනුව ඒ තැන ඒක හට ගන්න නිසා. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට බුදුසෙන්සේ ඊගාව පාඩම කියලා දෙනවා. අත්ති ඉදපච්චය පස්සෝති ඉතිපුත්තේන සත ආනන්ද අත්තිචිත වචනීය ආනන්ද කවුරු රැහුවොත් මේ ඒ වෙලාවේ හටගන්න මේ ස්පර්ශයත් හේතුප්‍රත්‍යයෙන්ද හටගන්නේ කියලා ඔව් කියලා කියන්නේ කියලා. ඇහුවොත් එහෙම කිම්පච්චා පස්සෝති ඉතිචේ වදෙය නාම රූපච්චා පස්සෝති ඉච්ඡස්ස වචනීය. ඒකට කියන දේ නාම රූප දෙක නිසා තමයි මේ ස්පර්ශය හටගන්නේ කියලා. ඉති ස්පර්ශයටත් හේතු වෙන බුදු හැට පෙනිච්ච අපිට අඩු ගානේ සද්ධාවෙන් පිළිගන්න වෙන එහෙම නැත්නම් තර්කයකට බලලා එහෙම වෙන්න පුළුවන් කියලා ඒකද කියන්නේ මේ ඩිඩක්ටිව් නොලෙජ් කියලා. එහෙම නැත්නම් අන්වය ක්‍රමයට ණය ක්‍රමයට අල්ලන්න වෙන්නේ. ඒක ප්‍රත්‍යක්ෂ කරලා අල්ලන්න බැරි වෙනත් ඉඩ තියෙනවා. නමුත් ණය ක්‍රමයට ඒක ඇල්ලුවොත් ප්‍රත්‍යක්ෂයට උදව් වෙනවා. එතනදී මෙන්න මෙහෙමයි ඒක මේ සාමාන්‍ය විවහාර වචනයකට දැම්මොත් අපි තියෙන දෙයක්ද පේන්නේ නැත්නම් බලන්න උන් නිසා ඒ දේ හදාගෙනද බලන්නේ කියන ප්‍රශ්න දෙකයි මෙතන තියෙන්නේ. අපි සාමාන්‍ය ඉන්ද්‍රිය මේ බද්ධ විඥාණය ඉන්ද්‍රිය බද්ධ ඥානයේ තියෙන්නේ ඒක තියෙනවා තියෙන දේ මට පේනවා පේන දේ එතන තියෙනවායි කියලා. නමුත් පරිශීගෙන බැලුවොත් ස්පර්ශිකන අවබෝධ කළොත් ඒකෙත් නැතිනවා ඒක බලන්න පුළුවන් ඇහක් තියෙනවා ඒ වගේම ශබ්දක් තියෙනවා කනකුත් තියෙනවා නායකුත් තියෙනවා ගඳකුත් තියෙනවා දිවකුත් තියෙනවා රසකුත් තියෙනවා කයකුත් තියෙනවා පහසකුත් තියෙනවා ඒ වෙලාවේ රූපේ බලලා මිස ශබ්ද නාහනවා කියන එක එහෙම නැත්නම් අපි වෙලා ශබ්දයක් බලුවොත් මේකට මොකද වෙන්නේ එතන නැද්ද ඒක එහෙම නැත්නම් බලන්න තියෙන නිසා පේන්නේ නැද්ද? එහෙම නැත්නම් ඒක බලන්න තියෙන ආසාව හදාගෙන රූපයක් බලනවායි කියලා කියන්නේ සද්දයක් ගඳක් ස්පර්ශයක් ඔක්කොම තල්ලු කරලා පැත්තකට දාලා අර රූපේ බලනවා කිව්වහම තියෙන දෙයක් බලනවට වඩා බලන්න ඕන නිසා තිය හදාගෙන බලනවා. අනිකව ප්‍රතික්ෂේප වෙනවා එතකොට. ඒ නිසා මේ ස්පර්ශය දෙකක ගැටීමකින් ඇති වෙන පුලිඟුවක් වගේ කියලායි මේ පෙන්නන්නේ ద్వාර ආරම්භන తదుපපන්න කියලා ඒක ඔය අභිධර්මයේට යනකොට එහෙම නැත්තම් අටුවා විස්තරලා විස්තර කරනවා හැම ద్వාරයක්ම තියෙනවා චක්කු ద్వාර සෝත ద్వාර ගහන ద్వාර જીවහා ద్వාර කාය ద్వාර ඒ ద్వාර වලට අපාතගත විය හැකි අරමුණු පහක් තියෙනවා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මේ පහම එකවර ගන්න බෑ එනිසා තේරීම වරණය වරණාව සෝෂණය අත්‍යවශ්‍යයි. අන්න එතනදී මේ පහක් යෝජනා කරලා තියෙද්දි මෙයයි තෝරන්න කියන එකේ ඒ තේරුම්කාරක ශක්තිය මගේ මන අපිට සිද්ධ වෙන එකක්ද මගේ මන්ට නිවනට යන්න දඟලන මට නිවනට යොමු වෙන එකක්ද මම තෝරන්නේ. එහෙම නැත්නම් ඒක මේ සංසාරේ වඩන තණ්හාමාන දිට්ටි වඩන එකද තෝරන්නේ කියලා බැලුවොත් අසතියෙන් ඉන්න කට්ටිය අනිවාර්යයෙන්ම තෝරන්නේ වඩාම තණ්හා කරදී වඩාම මානෙ උපදවනදී වඩාම මම ආයනෙ උපදවනදී තෝරනවා ඊට පස්සේ ඒක අනුව අනිවාර්යයෙන්ම අර අවසාන ඵලෙ වෙන ජරා මරණ ඇති කරනවා ඉතින් මෙතනදී මේ තෝරනදී භාවනා කරන එක්කනාට විනිශ්චය කිරීමේ ශක්තියක් භාවනා නිසා ලැබෙනවද එහෙම නැත්නම් මෙන්න මේ වගේ අනතුරුදායක අතිරණ තත්වයක ඉඳගෙන අපි මේ පුරසාරම් දොඩවන්නේ කියලා මේ අපි බලන දේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම වැටහීමද මේකේ අවසාන ඵලය කියලා ගත්තොත් භාවනා කරගෙන යනකොට හිතනවා අපිට තේරිමේ ශක්තියක් ලැබෙනවා වගේ කියලා. ඇත්තටම ඒක නෙවෙයි අපිට අන්තිමට ලැබෙන්නේ අපි මේ කරගෙන යන නාඩගම කාගේ දෝ න්‍යාය පත්‍රයක්. කිසිසේත්ම කිසිම කෙනෙකුට මේක මම කළා කියලා කියන්න පුළුවන් කමක් නැහැ. නමුත් අපේ තියෙන තකතිරුකම තමයි උනාට පස්සේ ඒකට වග උත්තර බඳිනවා. අර කිතුල් ගහට ගිය මිනිහා දීපුත්‍රය වගේ. අයිතිකාරයා මල කපන්න නැතුව පමා වෙනවා දකින්නකොට කැලිටරින්ගුපු මිනිහසේ දකින්න කිතුලේ මලේ මුට්ටිය දෙලිජ්ජ තියෙනවා. ඌ දඩබඩ ගාලා ගිහිල්ලා ඉවර දෙලිජ්ජ ටික බිනකොටම අයිතිකාරයා එනවා. අයිතිකාරයන්ට විසාහට බහිනවා. බහිනුට අයිතිකාරයා ඇවිල්ලා කෑ ගහලා කියනවා කොහෙද යකෝ කිතුල නැගි නම් නෑ මැෂිනම මේ තනකොළ ටිකක් කපන්න ආව ගම කොහෙද යකෝ කිතුලේ තනකොළ තියෙන්නේ ඒකනේ උන්නේ බහින්නේ තේරෙන්නේ නැද්ද කියලා මේ බහින්නේ ඒක නිසා තමයි කියලා අපි මුළු ජීවිතේම තියෙන ඔච්චරයි ඒකේ බයිලාවට කියන්නේ මොකද්ද ලේසියටත් පහසුවටත් දන දන වැරදි කරනවා එහෙම වුණත් නිදහසටත් කියන්න කරුණු තියෙනවා නැත්නම් හදලා කියනවා ඇමරිකන් දේශපාලන කියන්නේ තන්නේ කර ඔච්චරයි. උට ඕනේ ජඩගමක් කරනවා. ඕනේ පාහර ගමක් කරනවා. අය අධිරාජ්‍යවාදී ක්‍රමේ නඩතු කරන යන්නේ. ඊට පස්සේ අර පොතෙන් මේ විවස්ථාවේ මේ නීතියේ ඒක සාධාරණීකරණ කෙරුවට පස්සේ අපිට ගුටිත් කන්නේ අපි ඒ ගුටි ගැවට කවන්නේ අර දින සාධාරණ කරන්න හදන කුණු හරි බහනකට තමයි එපා වෙන්නේ. කිඹුල කන කොට ඉවසන උන මේ කොහිල ගැටුවන්නකොට තමයි ඉවසන් බැරි. ඔය සෙල්ලම තමයි හිතෙත් දෙන්නේ. ඕන නරූප බලන්න පුළුවන් සද්දාහන පුළුවන් ගඳ බලන්න පුළුවන් රස බලන්න පුළුවන් පහස ලබන්න පුළුවන් තමන්ට ස්වච්ඡන්දයෙන් කොයි එක කරන්න පුළුවන්ද කියලා යම් කෙනෙක් කියනවා නම් ඒ මිනිසා ආත්මවාදී පුද්ගලෙයි බුද්ධජනනාදී කියනවා පුළුවන් ඔබ ආත්මවාදී නම් ආනාපාන දිහා බලපන් දිගටම බලපන් ආත්මවාදී තමයි බොහොම දුර සීලෙක හිටපන් ඒකත් ආත්මවාදී තමයි සමාධියක් ඇති කරන්නේ ඒකත් ආත්මවාදී තමයි ඒකල ආනාපාන මෙහෙටම මොකද වෙන්නේ ඉන්න බෑ. මොකද ආහනපාන නැති වෙන්නේ නැහැ. නමුත් ආහනපානයේ තියෙන හිත එnde end end එක විපරිණාම වෙනකොට ඒකෙන් ඇති වෙන තණ්හාව මානෙ තිට්ටි අඩු වෙනකොට අර විඥාණයට පෝෂණය ලබා ගන්න දෙයක් නැති නිසා විඥාණය ඊට වැඩි රසමස උලක් හොයාගෙන දඩස් කාලා අපේ ප්‍රයත්නය අතහැරලා දාලා අපිව අනාථ කරලා වෙන දැනකට පයින්නවා. පැන්නට පස්සේ ඒ පණින්නේ විඥානේ අපි කියලා නෙවෙයිනේ විඥානේ පැනට පස්සේ අපි පශ්චාත්තාප වෙනවා කියන එක මොනතරම් තකතිරුකමක්ද කියලා හිතන්නේ. ඒ විඥානේ අපි කියන තු පයින්. පැනට පස්සේ කාටද පුළුවන්නේ ඒකට පශ්චාත්තාප නොවි ඉඳ. ඉතින් පශ්චාත්තාප වෙනවනේ හුස්ම හිත තියාගෙන ඉඳ ගියා පිට වැන්නා ඒ වෙලාවට රාගයක් ආවා ඊට පස්සේ ද්වේෂයක් ආවා මට අකුසල් සිද්ධ වුණාද මගේ සීලය කැඩුනාද බුදුරජාණන්සේ පහදිලියුම මේකට ධර්මී ගමන් කරන එකනට කියනවා චේතනාම් භික්කවේ කම්මං වදාමි චේතනාවක් තිබුණොත් තමයි මහණි කර්මයක් සිද්ධ වෙන්නේ කියලා ඒ වුණාට සතිය කැඩුනයි කියලා අරමුණෙන් පිටපැන්නයි කියලා ඒක හරියට තමන් කරපු එකක් වාගේ මේ විඳවන වෙලාවේදී කාට හරි තේරෙනවනම් ආනාපාන ස්පර්ශය පැත්තක තියලා රූපයක් බලන්න සද්දයක් අහන්න ගඳක් බලන්න කියන්නේ ඉවත් ස්පර්ශ තමයි ඒ ස්පර්ශයකට හිස පැන්නයි කියලා ඒකේ ඒ වෙලාවේදී පටිච්ච සමුප්පන්නව ඇති වෙච්ච දෙයක් නිසා මිස මම කළ දෙයක්ුත් නෙවෙයි වෙන කලක වෙන පිටේ ඉන්න කෙනෙක් කරපු දෙයක්ුත් නෙවෙයි ඒකේ අර සේලා භික්ෂුවට මාර්යාවිල්ලා මේ ප්‍රශ්න කරනකොට ඒ ශීලා භික්ෂුව සඳහන් කරලා තියෙනවා සඳහන් කරනවා නයිදං අත්තකතං බිම්බං නයිදං පරකතං අගං හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති මේ වෙන දේ මවිචින් කරලද ප්‍රතිබිම්බයක් උත් නෙවෙයි නයිදම් පරගතං අගං අනුන් විසින් මට කරන ලද ඌණිය මොකුත් නෙවෙයි. හේතුන් පටිච්ච සම්බූධම්ම සිද්ධ වෙන්නේ හේතු ප්‍රත්‍ය ණුව හේතු බංගා නිරුද්ධති කවදාද හේතු නැති වෙද්දාසේ නැති වෙනවා මිසක් අපිට තටමලා ගන්න දෙයක් නැහැ. ඉතින් ඒකකොට විශාල ප්‍රශ්නයක් වෙනවා. එහෙනම් අපිට ප්‍රතිපදාව රකින්න බැරිද, විනයනයක් කරන්න බැරිද, ශික්ෂාවක් ගන්න බැරිද කියලා. ශික්ෂාවක් පුළුවන්, ප්‍රතිපදාවක් පුළුවන් අපි ආත්ම සංඥාවෙන් ඉන්න තාක් කල්. ඒක නිසා ඉස්ලාම් බුදුජාණන් වහන්සේ ඒ කෙනාට දානය කරනකොට, සීලය කරනකොට, භාවනා කරනකොට ඒ පුද්ගලයාගේම ආත්ම ශක්තිය, එහෙම නැත්නම් ආත්ම විශ්වාසය දියුණු කරලා දෙනවා. දියුණු කරලා 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 එතෙන් ගියාට පස්සේ මේ ස්පර්ශේ නාම රූප අනු ස්පර්ශේ පහළ වෙන තැන බලනකොට ඒ පුද්ගලයා දහසක් අතින් උත්සාහ කරනවා මේක මට කරන්න ඕනේ මම කරනවා කියලා. නමුත් නාම රූප ඇවිල්ලා කියනවා පිස්සු උඹට ඕන දේ කරන්නේ නැහැ මම මට ඕන දේ මං කරන්නේ. අනේ එතනදී තේරෙන පණ ගන්නවා මේකේ ආණ්ඩු මට්ටු කරන්න පුළුවන් ගතියක් නැහැ. විධායක ශක්තියක් නැහැ. මේකේ නේවාසිකයක් නැහැ. මේකේ අයිතිකාරයක් නැහැ. මේක උදු හේතු ප්‍රත්‍ය ධර්මයක්. ඒ නිසා ඒ හේතු ප්‍රත්‍ය ධර්මය අවබෝධ කිරීමම මෙතනදී පේන්නේ තමන්ගේ ස්වච්ඡන්දයට ආත්ම අභිමානයට කරන නිග්‍රහයක් විදියට. නමුත් ඇත්තටම සිද්ධ වෙන්නේ අර මම කියාගත්ත සක්කාය දිට්ඨිය එන්නේ දුර්වල වෙලා මෙතන සිදුවෙන ක්‍රියාවලිය අනුංගේ දෙයක් වගේ. එහෙම නැත්නම් මුළු මානව ප්‍රජාවකේම සිදුවෙන සන්දර්භය තමන්ගේ මේ ඇතිවෙන ඒ වෙලාවේ ඇතිවෙන දේ හරහා බලනකොට විශාල පුළුල් මනසක් ඇති වෙන්න පටන් ගන්නවා. අපි මේ බව දන්නේ නැතුව අරමුණෙන් අරමුණට පයින් පිස්සු වැඩිච්ච රිලෙවෙක් වාගේ වඳුරෙක් වාගේ මේ ගත කරන ජීවිතේ හිතනවනම් අපිට ඕන දේවල් ඉෂ්ට වෙයි කියලා ඒක තමයි ලොකුම මොණකම. මොකද ඒක දුවන්නේ තණ්හා මාන දිට්ඨි දිගේ. ඒ අරමුණු රාශියක් තියෙන වෙලාවේදී කොයි අරමුණද ගන්නෙ නැත්නම් කොයි එකටද විඥානේ ඡන්ද දෙන්නේ කියලා බලන එක සම්පූර්ණ තණ්හා වැඩි එකට තමයි යන්නේ. සම්පූර්ණ මාන වැඩි එකට තමයි යන්නේ. සම්පූර්ණ දෘෂ්ටි වැඩි එකට තමයි යන්නේ. ඒක අපි දන්නවා. ඔය නිදර්ශනයක් වශයෙන් ගත්තොත් අපේ මේ බෞද්ධ සාහිත්‍යයේ මනමේ කුමාරගේ ඡන්දේ යන්නේ වැද්දටද? එහෙම නැත්නම් තනන්ට ඔටුන්න හිමි, යුවරජකම හිමි තමන්ගේ මේ නීතිමය ස්වාමපුරුෂයාද කියලා. ඒ මනමේ කුමාරි මනමේ කුමාරයාට පාවල දෙන්නේ මනමේ කුමාරගේ තියෙන ඊටාම දක්ෂකම නිසා පියවුරුමෙන් මේකට ඒ දැන් කාලේ කියනවනම් බැච් ස්ටොප් කරපු නිසා හම්බ වෙච්චි කලර්ස් හම්බ වෙලා දිනලා හම්බ වෙච්ච ටැග් එක. ඒ ටැග් හම්බුනාට පස්සේ දෙන්න කැලේ මැදින් යනවා තමන්ගේ රාජ්‍යට යන්න. ගියාට පස්සේ වැද්දෝ වගේක් හම්බ වෙනවා. ඉතින් වැද්දෝ දැක්කට මොකද උන් කුලප් වෙලා බලලා යනවා යන්න. ඉතින් ගියාට පස්සේ මේ දෙන ගමන ඉස්සරහට ආවට වැදි නායකයාට පණිවිඩය ගෙනියන්නේ වැද්දෝ යන්නේ. වැදි නායකයාට පස්සේ කියනවා මගේ අධි රාජ්‍ය එහෙම සෙල්ලම් කරන්න බෑ. දැන් මේ නව ශ්‍රීලන්තෙට එන්න බෑ. නව ශ්‍රීලන්ත වීසා නැතුව. ඔගේ වැද්දා කියනවා මේ තුන් ගව්ව මේ හිමේ මමයි අධිපති. උඹලා කායෙන් අහලා ආවේ. විශේෂයෙන්ම දකින්නේ මනමේ කුමාරි පැලඳගෙන රත්තරන් බඩුලික. ඉතින් මනමේ කුමාරයා කියනවා එහෙම උඹට ඕනේ නැහැ මට ශිල්ප දාන්නව මං කැමැති උඹට ඕනේ පාඩමක් උගන්වන්න කියලා. ඒ වැද්දගෙන නම් අපි තුන්ද සටනට බහිමු කියලා. කුමාරයාගේ තියෙන හැදිච්ච කමට එයා කඩු ශිල්පේ දක්ෂයි. කඩුවට වැද්දර කඩුවක් නැහැ. කුමාරයාගේ දුන්නක් නැහැ. ඒ නිසා කුමාරයාගෙන ආවුදු වෙමු කියලා දුන්ද සටනකට යන්නේ. ඉතින් විශාල පිරිසක් ඉන්නවා බලාගෙන ඉන්නේ වැද්දන්ගෙන් සහ මනමේ කුමාරයාගේ පැත්තෙන් අප්පුඩි ගහන්න ඉන්නේ මනමේ කුමාරි විතරයි. ඉතින් දුන්ද සටනකින් කුමාරයා වැද්ද බිම දාගන්න. බිම දාගන්නකම් යන සටන අපි දන්නවා අපි වෙදිනේදා පාන් රාත්තල ගන්න හම්බ වෙන සටන තමයි. ඊට පස්සේ දැන් මනමේ කුමාරි කාට ඡන්ද දෙන්නේ? පිනිසි තියෙන්නේ මනමේ කුමාරයා ඇති. මනමේ කුමාරි මෙච්චර වෙලා බලා හිටියර මස්සද්ද පිළිබඳ ආසාවයි. දැන් මස්සද්ද යට වෙලා කුමාරයා උඩ ඉඳගෙන මනමේ කුමාරි කඩු කොපුව දෙනවා කුමාරයාට. ඒසකට කල්පනා කරනවා මෙන්න හදිස්සියකදී ගෑණි කරන වැඩේ. ඒක හිතනකොටම වැද්දානි පැත්ත දාගන්න කුමාරයා. ඒක පොඩි චිත්තක්ෂණයට අර ආත්ම ශක්තිය කඩාන වැටෙනවා මේ මනමේ කුමාරයා. ඒ පොඩ්ඩ ඇති වැද්දා ඉන්නේ යට පැත්තෙන් ඊටාමත්ම තීර්ණාත්මක අවස්ථයක දාගන්නකොටම කඩු අතර දෙනවා. මනමේ කුමාරයාට වෙනකොටම මනමේ කුමාරි කඩු අත දෙනවා. ඒක නිසා ද්වන්ද සත්න යන්නේ වීර පුරුෂයන් දෙන්නෙක් අතරේ. නමුත් විනිශ්චය කාය ළඟ තියෙන. විනිශ්චය තියෙන්නේ මනමේ කුමාරයාට. අන්තිමට මේ කතාවේ තව පොඩ්ඩක් එහාට මම කියන්න මේ නාම රූපච්ඡ විඥානං කියන පස්ස කියන්නේ නෙමෙයි. අන්තිමට වැද්දා කියන ඔය ආයුධ ටික ගලවලා දීපන් කියලා මට ආභරණ ටික. දුන්නට පස්සේ කියනවා මෙවැනි ගති ඇති අමන අඟනන් මවැනි යන් හට කිමන සරණද කියලා පළයන්දී. ඒ සෙල්ලම කරන්නේ ආයුධ මේ රත්තරන් බට්ටුවක් ගන්න විතරයි. අමන ගති ඇති මෙවැනි අඟනන් මවැනි යන් හට කොමනස. ඌ පිරිමේකට උඩ තේරෙනවා. අපි දෙන්න ඉතාලම ද්වන්ද සටනක් කියලා උඩ පස්සේ විනිශ්චය කාගේ හදද ගියේ. විනිශ්චයනේ තන්නේ කර කාම තණ්හාවට. විනිශ්චයනේ කන්නේ කර මාන්නයට. විනිශ්චයනි තනිකර සක්කාය දිට්ඨියට එinte එවැනි විනිශ්චයක් ස්වාධීනව වෙද්දී අපි කොච්චර බැලයොද අපි කොච්චර අසරණද අපි කොච්චර අනාථද කියලා බැලුවොත් මේ තණ්හාමාන දිට්ඨි තුන තියෙන තාක්කල් අපි කරන සෑම දෙයකම පෝෂණය ලැබෙන තණ්හාමාන දිට්ඨිවලට උදාහරණයක් වශයෙන් කිව්වොත් අපිට ලස්සන රූපයක් තියෙනවා ලස්සන සද්දෙකුත් තියෙනවා ගඳකුත් තියෙනවා රසකුත් තියෙනවා භාෂකුත් තියෙනවා අපි කියමු අපි හිතමු අපි කානිවල් එකට ගිහිල්ලා ඔක්කොම තියෙනවා කැමත් බීමත් තියෙනවා. එතකොට ඊගාවට තෝරනදී හොඳම වේදනාව ලබනදී එහෙම නැත්නම් මනාපේ ලබනදී තෝරනවා කියන එක ඒකනේ මෙතක සංසාරේ පුරුදු කළ තියෙන ක්‍රමේ. එතකොට මේ වේදනාව අපි හිතමු රූපෙන් ලැබෙන වේදනාවක් මේ ලස්සන මන රමණීය රූපයක් දකින්න. ඒසොට සද්දෙන් ලැබෙන වේදනාව රුස වේදනාව පාවා දීලා ගඳ රස පහස ඔක්කොම තියෙන වේදනාව පාවා දීලා රූපෙන් ලැබෙන වේදනාව ලබන කිනාට ඒ වේදනාවයි නැත්නම් මනාපයයි අමනාපයයි දෙක සම කරලා බලන්න ඕනෑ වගේ කියන පුහුණුවක් කවදාකවත් වෙයිද කියලා හිතන්න අර වගේ කානිවලක ඉන්නකොට අනිකුත් වේදනා හතරක් යටපත් කරලා ගත්ත මේ රූප දැකීමේ වේදනාව තියේදී ඒ වේදනාව පිළිබඳව අෂ්ටලෝක ධර්මේ කම්පා නොවෙන ගතිය හෝ එහෙම නැත්නම් ඒ දෙක මැද අදුක්කම සුඛ කියලා වේදනාවක් තියෙනවා අදුක්කම සුඛයේදී විතරයි මේ තණ්හා මාන දිට්ටි ප්‍රතිස්ථාවක් ලබන්නේ නැති කියලා අර වගේ කානිවලක ඉඳදී අර වගේ ගොජ දාන ආශාවල් තියෙන කෙනෙකුට කවදාකවත් මේ වේදනාව පිළිබඳව මනා දැනීමක් මනා හැඟීමක් මුලැඳාග බැලීමක් වේදනා වර්ග තුනම හැදෑරීමක් ආදාකත් කරන්න බෑ. ඒ ඔක්කොම තියේදී භාවනා කරගෙන ඉන්න වෙලාවක භාවනා කරගෙන ඉන්න වෙලාවක අපි අර කියපු විදිහට සක්මන කෙළවරට යනකොට ලස්සන රූපයක් දකිනවා. දකින්නකොට මාර පුරුද්දට බැහැියට බය පොළවේ ගැටෙන එකේ තියෙන නීරසකමත් එපා වීමත් මත අර දැකපු රූපය අර අඳින් අඳන්නේ එක මිනිහට ඇහෙට උලක් යනවා වගේ එක පාරට හිත යනවා අර රූපේ දකින්න දිශාවට බැරි වෙලාවකත් ඒක සාරත් චිත්තෝ වේදේති කියන විදිහට මනාප ආසාවකින් අනේ උඟ දුරක් ඇවිල්ලා දැක්කලා අස්වන සතෙක් හොඳ දෙයක් ආදී වශයෙන් ඒක පිළිබඳව බැඳිච්ච හිතකින් බැලුවොත් ඉතින් ඒ වෙලාවේදී සක්මන කඩලා යනවායි කියන එක සතිය කඩලා යනවායි කියන එක නැත්නම් තමන්ගේ ප්‍රයත්නයේ එක කිසියම් මායින් කරන්න බැරි දෙයකට අර සිල් අරගෙන කමඨහන් අරගෙන දුරක් ගෙවාගෙන ඇවිල්ලා මේ වමේ දකුණේ ලබන ස්පර්ශය අර වගේ දෙයකට එකපාර කඩලා යනවායි කියන එක නිකන් කිරිබිම්මල් නැට්ටක් කඩනවායි කඩදැයි. ඉතින් ඒක තේරෙන්නේ යම් ප්‍රමාණයකට සතිය පිහිටුවගෙන යම් ප්‍රමාණයකට එසේ නොකිරුවොත් පහළ වෙන්න පුළුවන් අකුසල් රාශිය දකින්න කෙනාට හිතෙනවා මේ කාම ලෝකය එහෙම නැත්නම් මේ තන වඩාගත්තේ නැති හිත මොනතරම් අනුතුරුදායකද කියලා. ඒ නිසා ධර්මචන්සේ සඳහන් කරනවා දිශෝ දිසංයන්තං කෛරා වේදී වාපන වේදීනං මිච්ඡාපන හිතං චිත්තං පාපියෝනං තතෝ කරේ. හරියට පිහිටුවගත්තේ නැති හිත ඒ කියන්නේ සාරත්ත හිත සතියක් නැති හිත හික්මීමක් නැති හිත හතුරෙක් විසින් හතුරෙකුට කරන තරම් වෛරක්කාරයෙක් විසින් වෛරක්කාරයෙකුට කරන තරම් දේවල් Tamanට කරනවා යම් විදියකට මේ හිත හදාගත්තේ නැත්තම්. ඉතින් අපි මේ හිත හදන්නේ නැතුව අනෙක් මොන දේවල් හදන්න ගියත් අපි හිතාගෙන නයි යන්නේ අර්ථ සිද්ධියක් තමයි. අපි හිතාගෙන යන්නේ ආත්මනුකම්පාවේ මොනවාරි කරන්න තමයි. අන්තිමට හම්බෙන්නේ ගිනි වතුර තමයි. අන්තිමට හම්බෙන්නේ දුක් කරදර ඇනුම් බැනුම් තමයි. ඒ මොකද ඒ ගිනියන හිත විනේනේ වෙලා නැහැ. ඒ නිසා භාවනා කරන්න යනකොට යනකොට කාටවත් මේ හයක් පහක් දේවල් පණවලදීදී මම මේක තෝරගන්න ඕනේ කියලා ඒ තීරණ බේරෙන් ශක්තිය අතට ලැබෙයිද කියන එක නම් එච්චර විශ්වාස කරන්න බෑ. නමුත් කෝක තේරුවත් අහු වෙනවා කියන එක තේරෙයි. මොන එක තේරුවත් ඒ තේරීමට උපමානය වෙන්නේ මිනුම් කෝදුව වෙන්නේ තණ්හාමාන දිටි. ඒකත් එක්ක බලනකොට ඒ වගේ අපි එදිනදා ජීවිතයේ මේ ඉඳුරම් පිනවන ඉන්ද්‍රියපත්‍ය විඥානේ වැඩ කරන වෙලාවේදී ඒ කියන සංසිද්ධියත් අපි ආනාපාන සතිය හෝ සක්මන හෝ කරලා ඒ සක්මනෙන් හොඳට සතිය සිද්ධි වෙලා හොඳට සමාධියක් ඇවිල්ලා ඉබේම ඒ සක්මන කරන වෙලාවේ නැත්නම් ආනාපානේ නොදැනෙන මට්ටමට ගියාට පස්සේ අපි අතින් මේ විස්තර කරපු එකට සාපේක්ෂව මොනවත්ක්ම තෝරන්නේ නැති අවස්ථාවකට එනවා. මේකයි තියෙන උත්කෘෂ්ඨම தත්ත්වය. අපිට ඕන නම් ඒ වෙලාවේ ඒ ගෙවිච්ච නොදැනී ගිය ආනාපානේ හයියෙන් හුස්ම අරගෙන බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඇද්ද කරලා ඇහැට රූප පෙන්වන්න පුළුවන්. එහෙම නැත්නම් ගසාදාලා නැගිටලා යන්න පුළුවන්. එහෙ නැත්නම් හිත නින්දට වටන්න පුළුවන්. අන්න එහෙම කරන්නේ නැතුව මේ ගිවං කරපු ස්පර්ශය ස්පර්ශයක් මොනක්වත් තේවිලා නැහැ කියන එකයි කියන්න තියෙන්නේ. ඒ තත්ත්වයට තේදීම තව චිත්තක්ෂණයක් දෙකක් තුනක් යන්න නම් එතනදී ජීවිතේ පළමුවෙනි සතාට යෝගාවචරයා කිසිම තේරීමක් නැතුව මෙහෙවීමක් නැතුව චේතනාවක් නැතුව අදිෂ්ඨානයක් නැතුව අභිමතාර්ථයක් නැතුව ඉන්නකොට මුල් චිත්තක්ෂණන් තේරෙන්නේ ඒක හොඳට සිද්ධ වුණාට පස්සේ තේරෙයි ඕනේ නම් එහෙම විවේක වෙිනකොට ඈත තියෙන සද්දත් ඇහෙනවා. හැබැයි සාරත්ත හිතක් එන්නේ නැහැ. තමන් ඉඳගෙන ඉන්න රූකඩෙත් පේනවා පිරමීඩයක් තිබ්බා වගේ බැඳීමක් ආසාවක් එන්නේ නැහැ. හිතට හිතවිලිත් එනවා. ඒ හිතවිලි යමක් දනවන්නේ නැහැ. යමක් අර්ථ රාශියක් පෙන්වන්නේ නැහැ. එහෙම නැත්නම් කය වේදනක් දැනෙනවා නොදැරිය හැකි නෙවෙයි. ආනේ වෙලාදී යෝගාවචරයට තේරුණා මගේ තියෙන දැන් සුවිශේෂීත්වයේ තමයි කිසිම දෙයක් තෝරලා නැති නිසා මුළු ලෝකෙම හිමි වෙනවා. මුළු ලෝකෙ තියෙන උපරිම සුඛය තමයි හිමි වෙනවා. තේරුවොත් තෝරන්නේ ඊටාත්ම ආංශික රාග ద్వේෂ මොහ නිස්ෘත තණ්හාමහදීස්ති නිස්ෘත එක. නිතේරීම හරහා කිසිම දෙයකට ඡන්දේ නොදීම හරහා සියල්ලටම අයිතිවාසිකම ලබනවා. මේක හරීම අමාරුයි තේරුම් ගන්න. අපි කරන්නේ නැදනේ පැනපු ගමන් Tamanta ruchi de කියලා කඩා ගන්න හදනවා. ruchi de Tamanta ruchi de නෙවෙයි අහුවෙන්නේ අල්ලන්නේ තණ්හාමාන දිට්ටි කියන තුනට ruchi de. තණ්හාමාන දිට්ටි තුනට ruchi de හම්බෙලා තණ්හාමාන දිට්ටි වැඩුණාම කවම කවදාකවත් සංසාර tattweවත් නිවන් පෙතක්වත් මධ්‍යම ප්‍රතිපදාවක්වත් ලැබෙන්නේ නැහැ. ඒක නිසා මෙතන තියෙන නාම රූප නිසයි ඒ තන ස්පර්ශ ලබන්නේ. ඒ නාම රූප එකක් නෙවෙයි තියෙන ගොඩක් තියෙනවා. නමුත් දීපු ගමන්ම කෑදරකමට ඒ එකක් අල්ලන ගතියට අපි කියන අපේ මනාපමනාප දෙක කියලා, අපේ රුචි අරුචිකම කියලා, අපේ පෞරුෂත්වයේ කියලා, අපේ හැදියාව කියලා, අපේ කර්ම වේගය කියලා, අපේ උපනිෂ්ඨේ සම්පatti කියලා. මේ උපනිෂ්ඨේ සම්පatti ඇත්තටම නිවන ගෙනත් දෙයිද? අපි මේ තමන්ට සුභසිද්ධියක් ගෙනත් දෙයිද? සර්වඥාන්සේ සඳහන් කළ දෙනවා කවදාවත් නැහැ කියලා. අපේ රුචි අරුචිකම් හැදිලා තියෙන්නේ කාමයේ දනවන්න. අපේ කර්ම හැදිලා තියෙන්නේ කාමයේ දනවන්න. ඒ නිසා සර්වඥාන්සේ සඳහන් කළ තියෙනවා ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ටෝ නීවත්තනා නෝච පරං දහේත පුසන්ති පස්සා උපදීම් පටිච්ච නිරූපදීං කේන පුසෙය්‍යම් පස්සා කියලා. ඒ සංසිද්ධිය සඳහන් වෙන්නේ මාගන්ධිය හෝ එහෙම නැත්නම් අනී තීර්ථක බ්‍රාහ්මණයෝ ਸਰවත ශ්‍රාවකයන්ට ලාභ සත්කාර වැඩි කිමු නිසා හෝ මහගන්ධය වෙමින්නම් Tamanda බුදුහාමුදුරුව කරපු නිග්‍රහය ගැන හිතලා බුද්ධ ශ්‍රාවකයන්ට වින්නපාත යනකොට පයින් බොහොම කැත වචන කියලා බයිනවා. ඒ නිසා අන්තිමට මේ පින්නපාතේ දෙන්න ඉන්න මිනිසුත් මුසුප්පු වෙනවා. සංඝයාට හරි ලැජ්ජාවකටපත් වෙනවා. පස්සේ ආනන්දහාමුදුරුව කියලා බුදුහාමුදුරුවන්ට මතක් කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ අපි වෙන ගමකට වෙන වීදියකට වෙන නගරයකට යන්නේ. එතකොට ආනන්දහාමුදුරුවන්ට මොකද ආනන්දේම කියන්නේ? ඒතර කියනවා මේ නොකිය බැරි නිසා මේ මම ඔබවහන්සේටත් ඔබවහන්සේගේ ශ්‍රාවකයන්ටත් අල්ලස් දීලා මේ ඡන්දින්ට බණිනවා බොහොම කැත විදියට කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය මතකයෙන් සඳහන් කළා කියන ආනන්දට ආනන්ද හඳුරන්න හොඳයි ආනන්ද දැන් අපි මේ කතාවල යන වීදියේදීත් බැලුවොත් මොකද කියන්නේ. ඊට පස්සේ කියනවා යමක් ප්‍රශ්නයක් ආවනම් ඒ ප්‍රශ්නේ ඉතින් ඉවර කරලා යන්න ඕනේ නිසා දවස් 7ක් ඉවසන්නේ කියලා. ආනන්ද හඳුරෝ සම්මතානුකූලව මේ සමණයකටපත් කළා. බුදුන්සේ උදාන ගාතාවක් කියනවා. ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ටෝ. අපි ගමේ ඉන්නකොට වේවා, නගරේ ඉන්නකොට වේවා, අරඤ්ඤේ ඉන්නකොට වේවා අපිට සැප දුක ස්පර්ශ කරනවා. ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ටෝ නේවාත්තනා නෝච පරන්දහෙය. ඒ පුද්ගලයා පටිච්චසමුප්පාදේ දන්නවනම් මේ දුක මාව ස්පර්ශ කරන්නේ මගේ මන අපිට නෙවෙයි. මොකද දුකක් මගේ මන අපිට ස්පර්ශ කරනවා කැමති නෑ. ඒ වගේම නේව පරන්දහෙත අනුංගමක කෙරුවයි කියලා කියන්නේ යන්නේ නැහැ. ඒකට ආත්ම දෘෂ්ටියට වැටෙනවා. ඒ නිසා මේ සැප දුක ස්පර්ශ කරන්නේ නේව අත්තනා Taman නිසත් නෙවෙයි. නෝ පරන්දහෙත අනුන්ට හේතු කරන්න යන්නේ නැහැ. පුසන්ති පස්ස උපදීන් පටිච්ච. ඒ ස්පර්ශ කරන බේ රුචි අරුචිකම් වල හැටියට. උඹ මනාප දෙක හැටියට. උඹ පෞරුෂත්වයේ හැටියට. උඹ ඉල්ලගත් ආපු කරගෙන ආපු උපනිෂ සම්පත් විල හැටියට. උඹ ඒ ටික ගෙවම් කරලා නම් ඉන්නේ උඹ නිරූපදින් නම් උඹට ස්පර්ශ කරන්නේ නැහැ. ඒකොට මාගන්ජත් එක තරහ වෙන දෙයක්වත් නැහැ. මේ බැන්නයි කියලා දුක් කරදර වෙන්න දෙයක්වත් නැහැ. වෙන තැනකට යන්න දෙයක්වත් නැහැ. මේක උඹ ගණන් ගන්නේ උඹට මාන්නේ තියෙන තාක්කල් තමයි. බීම් කියන දෙයක් අහලා මාන්නේ නැති පුද්ගලයෙක් නම් බීරි අලියට වේනා ගායනා කරා වගේ කවුරු බෙන්නම්මකෝ ආන්නේ විදිහට Tamante තමන්ගේ උපති සම්පatti උපති කියන්නේ භව සම්පatti කියලා වර කියන්නේ අපේ චින බල පුලුවන්කාරකම් අපේ චින මාන්න අපේ තන්න අපේ ධිට්ඨි තියෙනකන් අනික් කෙනා කරන හැම දෙයක්ම අපිට පුදුම විදිහට වෙස්පරිලා පේයි. නමුත් අපිට තන්නා මාන ධිට්ඨි නැති තැනකට ගියාට පස්සේ ඒක හරියට හොඳට ආනපන සංසිඳිලා තාවකාලික වශයෙන් හිත කෙලෙස් නැතු ඉන්නකොට පිට කෙනෙක් ඇස්සයි කියලා අර අනික් වෙලාවට වගේ හිත ඇවිස්සෙන්නේ නැහැ. හිත විලියාවයි කියලා ඒක නෙළුම් පැදට වැටිච්ච වතුර කඳුළු වගේ ගලලා යනා මිසක් අල්ලන්නේ නැහැ. වේදනාව ආවට ඉතින් මොකක් හක් තියෙන පුළුවා වේදන නැතුව. ඒ නිසා කායේ වේදන තිබුණාට අර වැඩිට බාධා කරන්නේ නැහැ. මොකද මේ වෙලාවේදී අපි සාරත් හිතකින් නෙවෙයි ඒක විඳවන්නේ. විරත් හිතකින්. ඒ විරත් හිත හදාගන්නේ අන්නර නාම රූප දෙක ඒ කියන්නේ ආස්වාස ප්‍රසවාසයේ සහ ආස්වාස ප්‍රසවාස දෙක වෙන්කොට ගන්නා ඥාන දෙක දෙක ඒ දෙකටස් දෙකම හැමීට ගෙවෙන්නයි ආස්වාස ප්‍රසවාස ගෙවෙනකොට ඒ නාම රූප කොටස් ගෙවෙනවා ඡය වෙනවා වැය වෙනවා නිරෝධ වෙනවා විරත් වෙනවා නැත්නම් විරංජනේ වෙනවා මිස නාම රූප නැති වෙනව නෙවෙයි ඒව තියෙනවා ඒ වගේ තියෙන කුප්පන ගතිය නැති වෙනවා නැති වුණාට පස්සේ ශබ්ද තිබුණාට වේදනා තිබුණාට හිතවිලි තිබුණාට ඒකෙන් අර භාවනා කරන හිත කම්පණ වෙන්නේ නැහැ. ඒ දවසක් බුදුජානක වහන්සේ ළඟට ඇවිල්ලා ඒ අන්‍ය තීර්ථක ශ්‍රාවකේ එයා තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේගේ ගුණ සර්වඥාහසර ප්‍රකාශ කරනවා. ඒක ඉතින් ආරවචනස කිසිත් මේ පුද්ගලයාටවත් ඒ එයා තමන්ගේ ගුරුන් වහන්සේගේ ගුණ ප්‍රකාශ කරන ගුණයටවත් නිග්‍රහ කරන්නේ නැහැ. එයා කියනවා මගේ ශාස්ත්‍රුන් වහන්සේත් එක්ක මම අතවැසියෙක් වශයෙන් ගමනක් ගියා. ගියාට පස්සේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ ਸਰවචනහන්සේ මේ ශාස්ත්‍රෝසන්ගෙන් එක්කෙනෙක්. එයා පාරයිනේ පොඩ්ඩක් මහන්සි කියලා භාවනාවට වැටුණා. ඒ මම හිටියා නැගිටලා. එතකොට මේ පාරයිනේ ගහක් මුල වාඩි වුණේ පාර ගැල් 500ක් ගියා සම්පූර්ණ දූවිලි වලාවක් ඇවිසිලා නැගිටිනකොට සම්පූර්ණ ඇඟ දුඹුරු පාට වෙලා තිබුණා. ඉතින් නැගිටලා ඇහුවලු මං උපස්ථායක වශයෙන් මගෙන් මේ මොකද මගේ ඇඟ දුඹුරු පාට වෙලා කියලා. ඊට පස්සේ කිව්වලු මෙතනින් මේ මට කරගන්න දෙයක් උත් නැහැ සමාධියකට තමයි වෙලා හිටපු නිසා තද බල ගැඹුරක හිටියේ පුදුමාකාර දූවිල්ලක් ඇවිස්සුණා ගැල් 500ක් ගියා පුදුම සද්දයක් පුදුම කංකරච්චලයක් ඇවිලා තිබුණේ ඇහුන්නේ නැද්ද කියලා. ඉතින් ඇරයා කිව්වලු මට ඇහුනෙත් නෑ මට දැනුනෙත් නෑ මගේ සමාජයට බාධා වුනේ නෑ කියලා බුදුරජාණන් කියනවා හොඳයි කියලා. හොඳයි කියලා බුදුරජාණන් කියනවා මම දවසක් චාරිකාවේ යනකොට මිනිස්සු කුඹුරේ වෙල් යායක ගොයන් කපලා පාගලා ඊගාව කන්නේට හානවා. එතකොට තාම අර සුද්ධ කරපු කමක් තිබුණා. ඒ කමත් තුළ මේ පිතුරු මඩු තිබ්බා. ඒ වෙලාවට සකස් කරගන්න විදුරු මඩුව. ඉතින් වේස නිසා මම ගිහිල්ලා අර විදුරු මඩුව ටිකක් භාවනා කළා. මම නැගිටලා බලනකොට මුළු විල්ලායේ පිල්ල මිනිස්සු. මම ඉස්සර රක්මන් කරගෙන ඉන්නකොට මම දැක්ක වැසිලන්දාරේ කතා කරලා මං ඇහුවා. මේ මොකද මේ අච්චර වෙලා මිනිස්සු මේ හීයකාමෙන් හිටියේ දැන් මේ කුඹුර පිරිලා සෙනක. ඊට පස්සේ කියනවා මේ මිනිස්සයා ඇයි ස්වාමීන් ඇයි ඔබතුමා දන්නේද මහ විශාල වැහසක් වැහැලා අකුණක් ගහලා නිවුන් දරුව දෙන්නේ නිවුන් සහෝදර දෙන්නේ කෝ හරබ්බන් දෙකුයි මැරුණා. මේ දැන් මෙතන ඉස්සරහ. මේ තාම ගලන්නේ මේ වැස්සේ වතුර කියලා. එතකොට අනෝ ඔබතුමා කොහෙද හිටියේ කියලා. මම හිටියේ මේ පිටුම අඩුවේ. ඔබතුමා නිදාගෙන හිටියේ නෑ. නමුත් ඇතුළේ ඉඳලා හින ගැහුවට මොන වුණක්වත් ඇහිලා නෑ. ඒකල ඉතින් බුදුරජාණන් සානෝ අර මනුස්සයාගෙන් මේ ඒකල් 500ක් යන එකේ ඇහිච්ච නැති එකද වඩා දක්ෂදී එහෙම නැත්නම් මේ හිණයක් කකුණක් ගහන්නලා ඒ දන්නේ නැති එකද කියලා. ඒතර ආර්මසකන යano බලනකොට නම් මේ හිණයක් කකුණක් ඇහුවත් නෑ එනවා ඒ වෙලාවේ. නෑ එන්නේ මොකද? ඒ බයක් නෑ. එහෙම නැත්නම් රකින්න කියලා දෙයක් නෑ. හිත ඔක්කොම නික්ලේශී වෙච්ච උනාට පස්සේ ස්පර්ශෝ ස්පර්ශ කරන්නේ. ඒකයි බුදුහාමරගේ වචනේ පුසන්ති පස්සා උපදීන් පටිච්ච නිරූපදීන් කේන පුසෙයොම් පස්සා. හිතේ උපදී නැති කල්ලි එකනන්ත ගුජදාන ආශාවල් නැති කල්ලි මාන්නේ නැති කල්ලි දෘෂ්ටි නැති කල්ලි ස්පර්ශ ස්පර්ශ කරන්නේ වෙන විදියකට කියනවා නම් රූපත් තියෙනවා සද්දත් තියෙනවා ගඳක් තියෙනවා රසක් තියෙනවා පහසක් තියෙනවා එකක්වත් තොරන්නේ එකක්වත් තොරන්නේ නැතු ඉන්නකොට එයා සම්පූර්ණ මුළු සුයන්වරයටම අයිති ලැබෙනවා ඉසර තියෙන ක්‍රමයේ හැටියට දක්ෂ කුමාරයෙක් හිටියොත් බුදුජානක හිමි සිද්ධාර්ථ කුමාරයා ඉන්න කාලෙත් ඒ වගේ සිද්ධියක් තමයි වෙලා තියෙන්නේ. යසෝදරා විතාමත්ම සුන්දරයි. ඉතින් යසෝදරාගේ සුපබුද්ධ රජුරණගේ ඉල්ලුවාට පස්සේ සුද්ධෝදන රජුරණ කියලා එවනවා. එහෙම එක්කෙනෙකුට පාවා දෙන්න බෑ. තරගයක් තියලා දක්ෂයාට තමයි පාවා දෙන්නේ කියලා. පස්සේ එතනදී යසෝදරාට හම්බ වෙන සොයන්වරයක් දේවදත්තත් ඉන්නවා. බුදුහාමුදුරුවෝ කියන්නේ සිද්ධාර්ථ කුමාරයා තමයි විශාල පිරිසක් තම තමන්ගේ ශිල්ප දක්වනවා. ශිල්ප දක්වුවාට පස්සේ යසෝදරාව ඒ හිතාතු කුමාරය තෝරනවා. ආහනේ වගේ ස්වයංවරයකින් තමයි ඉස්සර තේරුවේ. ඉතින් ඒකෙදී යම් චිත්තක්ෂණයක තාම තෝරලා නැති තාක්කල් ඒ ඉන්න ඕන කෙනෙක් තෝරන්න පුළුවන්. තෝරපු ගමන් මොකද වෙන්නේ? තෝරපු එක ගැන සිළු දෙන තරහකාර වෙනවා. මේ ගෑණි කරපු නිග්‍රහය මට කියලා මේ සිතාතු කුමාරයා ඒ අසෝදරාව දිනා ගන්නකොටම ජයං වේරා පසවති පෙරදිච්ච සියලු දෙනාම සිද්ධාතුමාරත් එක්කත් යසෝදරාවත් එක්ක පුදුමාකාර ජම්මාන්තර වෛරයකට යනවා. ඒක නිසා ප්‍රසිද්ධිය ප්‍රකාශ කරනවායි කියලා කියන්නේ දැන සතුරු රාශියක් හදා ගන්න. අපි භාවනාවේදී කරන්න හදන මේ වගේ සියලු සංවරය අතට අරගෙන කිසි දෙයක් තොරන්නේ නැතු වෙනවා. ඒ නිසා සතිය කියන එක වරණගෙනකොට සුද්දෙක් දීලා තිබුණා choiceless awareness කියලා. මුන්නම දෙයක් පිළිබඳවත් නිගමනයකින් තොරව ඇති හැටි බලන ඉන්න. අපිට කොච්චර අමාරුද කියන්නේ අපි ඒ තරම් තණ්හාවෙන් ભરිතයි. මෝහයෙන් මාන්නෙන් ભરිතයි, දෘෂ්ටියෙන් ભરිතයි. ඒ නිසා අපි පැනපෝ ගමන් එක කල්ලන එක තමයි ස්වභාවය. නමුත් භාවනාවේදී මේ ඉවසනවායි කියලා කියන්නේ ශාන්තිය කියලා කියන්නේ උපේක්ෂාව කියලා කියන්නේ ඒක තත්ියෙන් තමයි ඒක පටන් ගන්න දෙන්නේ. දේවල් ගොඩාක් තියෙනවා. ගොජ්ජ දාන දිදුලන ප්‍රශ්න එකකටවත් අත තියන්නේ සියල්ල දිහා හොඳට බලන්න හිටියොත් ප්‍රශ්න විසීම ප්‍රශ්න විසදෙනවා. අර කලබලයට අත දාන ගතිය නිසා තමයි තමන් එතන ඉඳලා චේතනා පහල කරගෙන ඒ ඔක්කොම වෙන කර්ම ශක්තියට වාක්‍යන්න වෙන්නේ. ඉතින් ඒ නිසා ඒක ඉවසීමේ එක චිත්තක්ෂණයක ඉවසීම නිසා යුද්ධයක් දිනුවා සමාන ජයග්‍රහණයක් ලැබෙනවා. තමන් අර පැත්ත මේ පැත්ත තෝරන්නේ නැතුව ඒක දිහා චිත්තක්ෂණයක් ඉවසීමෙන් ඒක නිසා මේ නාම රූපච්ඡ පස්ස නාම රූප දෙක නිසා මේ ස්පර්ශය ඇති වෙනවා කියන එක භාවනාවට අනියමාර්ථයෙන් උදව් කරනවා. අපි මේ ඉක්මන් වෙලා තීඳු කරනවායි කියලා කියන්නේ බෙදාගෙන අනව. ඇදගෙන නෑමක් නෑ. එහෙම විනි කවුරු හරි කියනවනම් ඔබ මේක විනිශ්චය කළ යුතුමයි කියලා මම හිතන එක දාස භාවයක් කියලා. කිසිම කෙනෙකුට තව කෙනෙකුට කියන්න බෑ මේක මම විනිශ්චය කරන්න ඕනේ කියලා. හොඳ ලස්සන ඔය ස්ථානය පරිපාලනය කරන්න ගියාම නැත්නම් මේ වගේ රිට්‍රීට් එකක් ඕගනයිස් කරන්න ගියාම කි සංවිධානය කරන්න ගියාම උගෝ දෙනෙක් ඇවිල්ලා නිකන් බොහොම ආලප්පන දාලා බලපෑම් කරනවා විනිශ්චය කරන්න. ඒ මොනම විනිශ්චය කරකිරුව කවදාකවත් මේකේ කෙලවර සතුටින් කරන්න බෑ. එක දවසක් ඒකට මම මේ නිදර්ශනේ පිළිබඳව ඔයගොල්ලෝ මට දොස් කියා වෙනවත් ඒ නිදර්ශනේ හොඳයි. සහෝදරයෝ දෙන්නෙක් බූදලයට උරුට්ටවල්ලන. මම දාතර නැහැ. ඊට පස්සේ ඒ නීතිය හැටියට දෙන්නට සමසේ යන්න ඕනේ. ලුකෝ අය සේරම ගන්නවා. අරකට පස්සේ මල්ලි අසරණ වෙලා ඉන්නවා. ඒකට යේසුස් වහන්සේ ඉන්නවා. එතකොට මල්ලි ගිහිලා යේසුස් සාන්තර කතා කරලා කියනවා ස්වාම පුත්‍රයන් වහන්සේ අපේ අයියා සියලු බූදල අරගෙන මට කිසිම මගේ මේ සාධාන යුත්‍ය ඉෂ්ට කරන්නේ නැහැ ඒසහා කරුණා කරලා මට මේක යුත්‍ය පසින්දලා දෙන්න කියලා. යේසුස් සාන්තිය අහනවා කවදද මම කවුද නීතිඥෙක් කිරුවේ කියලා අහනවා. මම නීතිඥෙක් නෙවෙයි මම නඩුකාරයෙකුත් නෙවෙයි. ඔබ ගිහිලා නඩුකාරයෙකුට කියාවා. මන්ට ඔය අත දාන්න ඕන කමන්නේ. අපි වෙන්න හදන්නේ නඩුකාර ලොගෝ ටක් ගාලා දාගන්නවා. දාගෙන ඉවරලා අර මනුස්සගේ නඩුව බාර ගන්නවා පාර මැද. ඒකල එතනම හිටගෙන අයියා වැඩිකාරය කරනවා. මල්ලි හරි කියා ගන්නවා. ඊට පස්සේ නඩුව ඇහුවත් පරාදයි, නැහුවත් පරාදයි, පූර්ණ නිගමන සහිතයි. ඉතින් මේ වගේ ඇවිල්ලා එක එකන ඔලොගු පොරවන්න හදනවා අපට. හරියම ලස්සනයි මේ කලු කෝට් එක දාගත්තාම ඒගොල්ල මගේ නඩුව විසඳලා දෙන්නේ කියලා කේජු කෑල කන්න කප්ටා කරපු සෙල්ලම තියෙන්නේ. ওই සෙල්ලම තමයි ජීවිතේ තියෙන්නේ. ඒ පවතින නාම රූප ස්පර්ශ කරන්නේ තමයි ළඟ තියෙන දුර්ලභමත් වුණොත් තමයි. තමයි ළඟ තියෙන තණ්හාවත් වුණොත් තමයි මාන්නයත් වුණොත් තමයි දිත්‍යත් වුණොත් තමයි. ඒ නිසා අපි යම් අපි දවස පුරා අනන්තවත් තේරීම් කරනවානේ. අන්නේ තේරීම් කරන එක විවේකීව අරගෙන බලනද මේ දී යති ඔක්කොම පණවලා තියලා මම අවල් දෙ තේරුවා. දැන් තෝරලා හරි ඉවර වෙලා තියෙන්නේ. නැවත ඒ තෝරන්න හේතු වෙලා තියෙන මොකද්ද කියලා? අපි নানা ආකාර හේතු කතා කරනවා. arya කියපු නිසා සාධාරණේ නාමයෙන් අනම්මන මොකක්වත් නෙවෙයි. තමන්ගේ තණ්හාවක් ඉෂ්ට කිරීමක් වෙන්නේ. තමන්ගේ මාන්නයක් ඉෂ්ට කිරීමක් වෙන්නේ. තමන්ගේ දෘෂ්ටියක් ඉෂ්ට කිරීමක් වෙන්නේ. උකට දරුවගේ නම් කියනවා අපි. සාධාරණ යුක්තිය නම් කියනවා. තේරම කිතුල් ගහට කියෙන්නේ නැහැ කතා. යටින් තියෙන්නේ මේ තුන් දෙනා. තණ්හා මාන දිටි. ඒකට හරි ලැජ්ජයි. මං කියන්නම් මෙහෙම එතකොට ඔබල කියාවේ මම මේ මැනිපුලේට් කරන්න හදනවා කියලා. නොකිය ඉන්න එක හොඳයි කියලා හිතනවා මට. දැන් මේ ධර්ම සාකච්ඡාව ප්‍රශ්න නගනවානේ. ඔය ප්‍රශ්නයක් විග්‍රහ කරලා බලන්න ප්‍රශ්න කොහෙන්ද එන්නේ කියලා. එක්ක තණ්හාවෙන් එක්ක දිත්තේ එක්ක මාන්නේ. ඒක වෙනුවට ඒක දැනුවක් කියලා පෙන්වන්න හදනවා. මං කියන්නේ ප්‍රශ්න අහන්න එපයි කියලා. ඒක නෙවෙයි මම මේ කියන්න හදන්නේ. ඒ මම එක මට මේ ඊමේල් වලින් දිගින් දිගටම ප්‍රශ්න හොයක් එන්න පටන් ගත්තා. සාමාන්‍ය ස්ක්‍රීන් දෙක තුනක් දිගයි සාමාන්‍ය ලියමන. ඉතින් ඒ කියවන්න ගියාම ගොඩක් වෙලා යනවා. ගොඩක්. ඉතින් මම දෙක තුනක් උත්තර දීලා මම දවසක් කතා කරලා කිව්වා මේ ප්‍රශ්නේ එන මුල පොඩ්ඩක් හොයන්න පුළුවන්ද කියලා. එක්ක තණ්හාවෙන්, එක්ක මාන්නෙන්, එක්ක දිටි. ඒ පුද්ගලයා මේ ප්‍රශ්නේ දිහා ආපහු බලලා මේ ප්‍රශ්නේ කොහෙන්ද එන්නේ කියලා බැලුවොත් මේ කායෙන් අහන්න දෙයක් නැහැ ඒකේ. බීජය තමයි. අනුන්ට අනුන්ගෙන් ඇහිල්ලෙන් ඒක ලොකු නිකන් ධර්ම ඥානයක් කියලා කියා ගන්නවා ඥානයක් කියා ගන්නවා ඔක්කොම දිදී අන්තිමට වැඩ කරන්නේ තමන්ගේ වර පිටියේ වනේ තියෙන බීම වගේ ඒ තණ්හා මාන දිටි තුනෙන් වැඩ කරන්නේ. ඒක නිසා හැම සිද්ධියක්ම දවස පුරා සිටින සර්වඥ වචනේ පාවිච්චි කරන ක්ෂණ සම්පත්තිය තියෙනවානේ. ඒ ක්ෂණ සම්පත්තිය අපි විනිශ්චයක් එහෙම නැත්නම් තීන්දුවක් එහෙම නැත්නම් පක්ෂයක් ගැනීමක් මොනම ක්‍රමයකින් හරි චේතනාවක් පහල කරන්නේ ওই තණ්හා මාන දිට්ඨිය අනුව. චේතනාවක් පහල නොකර ඉන්න බෑ. අපි ඉන්න සමාජයේ පුදුමාකාර මේ බලපෑම් සහිත සමාජයක් මේ. ඒකයි පිරිසක ඉන්නවා කියන එක දඩයක්, ණයක්. තනියම ඉඳ ගියාම මේ මොනවාක්වත් නෑ. ඒත් හැබැයි ඇතුලේ හිත මේ ප්‍රපංච මාර්ගයෙන් බද්ධ දෙනවා. නමුත් සර්වඥාන්සේ මේ ජීවිතයේදී මේ සංකර මේ විසම ලෝකෙදී මේ ආස්වාස ප්‍රසාසි වගේ දෙයක් අල්ලලා ඒක ප්‍රයෝගයෙන් ප්‍රයත්නයෙන් සංසිඳන තැනට ඇරලා අන්නේ සංසිඳිත චිත්තක්ෂණේ තේරුමක් ගන්න නැතුව විනිශ්චයක් ගන්න නැතුව වර්ගීකරණයක් කරන්න නැතුව ඒක නොදැක්ක වගේ නෑ වුණා වගේ පොට්ටෙක් වගේ බීරෙක් වගේ හිටපන් කියන එක උගන්නන්න. එතන නෑ ස්පර්ශෝස් පස්ස ගන්න. එතකොට හිත එතකොට විඥානය පුදුම අසහනිකටපත් වෙන මොනවා හරි කරන්න හිතෙනවා. ඒ කියන්නේ යාට ස්පර්ශ කරන්න මොකුත් නැහැ. ඒක හරියට කියනවනම් මෝද මැදට ගිය මිනිහට සලකුණු නැති වෙච්චාම ඇති වෙන බයක් වගේ කොයි පැත්තට යනවද දන්නේ නැහැ. ඒ නිසා අසරණ ගතියක් එනවා. ඒ අසරණ ගතිය භාවනාවේදී එනකොට සත්පුරුෂයා සතුටටපත් වෙනව මෙන්න මගේ ස්පර්ශය ස්පර්ශ නොකරන වෙලාව. මෙන්න මගේ විඥාණයට ප්‍රතිස්ථාවක් නැති වෙච්ච වෙලාව. මෙන්න මගේ වේදනාව වලට සැප දුක දෙක නැති වෙලාව අදුක්කම සුඛයට ආපු වෙලාව. මෙන්න මගේ සංස්කාර ස්කන්ධේ විසංඛාරගත වෙච්ච වෙලාව. මෙන්න මගේ රූප ස්කන්ධය අවකාශයට ගිය වෙච්ච වෙලාව. මේ පටවියාපෝතේ යකොටස් නැ ඒ අහුතු අවකාශයට යනව තෙතින ගියාට පස්සේ ඇති ඒ නුරුස්නා ගතිය ඉස්පාසු නැති වෙන ගතිය බය උපදවන ගතියට තමයි කෙලස් කියන්නේ. ඒ නිසා ස්පර්ශෝ ස්පර්ශ නොකරන තැනක් කියන එක මේ ලෝකෙදී විඳින්න බැරි එකක් නෙවෙයි. පෙන්නලා දෙන්න පුළුවන්. පෙන්නලා දුන්නට ඒක මධ්‍යම ප්‍රතිපදා බවත් ඒක සූරකමක් බවත් ඒක කුසලතාවය කියන්නේ මේකට බවත් දන්නේ නැත්නම් එතෙන්ද ගිය ගමන් කරන්නේ ආයෙක රූපයක් දාගන්නව එහෙම නැත්නම් වේදනාවක් දාගන්නව එහෙම නැත්නම් සංඥාවක් දාගන්නව එහෙම නැත්නම් සංස්කාරයක් දාගන්නව නැත්නම් විඥානයක් දාගන. ඉතින් ඊට පස්සේ තමයි ස්පර්ශයක් එන්නේ. ඒ නිසා ස්පර්ශය ස්පර්ශ නොකරනට නම් නාම රූප දෙක නැති වෙනව නෙවෙයි නාම රූප දෙක විරංජනෙ වෙනවා. නාම රූප දෙක ලීන තත්ත්වයටපත් වෙනවා. සංගවි ගන්නවා. ඒ සංගවි ගන්න වෙලාවෙදී තමන් උත්සාහයක් ගන්නවා. වේදනාවල් පහළ නොකර සංඥා පහළ නොකර සංස්කාර කියන චේතනා පහළ නොකර විඥානෙ පහළ නොකර ඉන්න. ඒ රූප නාම ධර්ම දෙකෙත් සංගවි ගැනීම කියලා කියන්නේ ඒ වගේ පෞද්ගලිකව පේන ලක්ෂණ වෙනුවට වගේ පොදු ලක්ෂණ දකිනකොට එක එකක් කැපිපෙන්නේ හිටින්නේ නැහැ. ඒක තමයි සර්වඥාසේ මේකේදී විස්තර වශයෙන් සඳහන් කරන්නේ යම් ආකාරකින් යම් ලිංගකින් යම් නිමිත්තකින් යම් උද්දේශයකින් යමක් කැපිපෙන්න උත්සාහ කරනවා නම් අපි ඒකට නමක් දෙනවා. ඒකනිසි බුදුදහමෙන් කියනවා ඒ ලිංගේ ඒ නිමිත්ත ඒ ආකාරයේ උද්දේශය නැති වුණොත් ඒ නම් කිරීම තවදුරටත් කරන්න බෑ. එතකොට ස්පර්ශයේ තියෙන අදිවචන සම්පස්සේ කියලා නම් කරන ගතියක් නම් කරන ගතිය අවලංගු වෙලා යනවා. ඒ අපි එල්ල කරපු අරමුණු කරපු ඒ නිමිති ලිංග උද්දේශ නැති වෙලා ගියාට පස්සේ. ඒව නැති වුණාට පස්සේ රූපාකාරී කැපිපෙන මොකුත් නැහැ. ගියාට පස්සේ එතන ස්පර්ශයක් නැති වෙලා යනවා. ඒක නිසා මුළු ලෝකෙම පවතින්නේ ලිංග නිමිති ආරම්මන උද්දේශ කියන වචන හතර යටතේ. මුළු ව්‍යාකරණෙම මුළු සංනිවේදනයේම තියෙන්නේ හුදු ආකාර ලිංග නිමිති උද්දේශ කියන වචන හරහා. මේකේ ඉන්නකම් කවදාකවත් නිවනක් නැහැ. මේකේ ඉන්නකම් කෙලෙස්. ඒක නිසා කවදා හෝ වචනපතේ ඉක්මවන්න වෙනවා මනුස්සයාට ඥාණය පිරිසිදු වෙනකොට. ඉතින් ඒක නිසා කියන එක උගන්වන්න පොතක උගන්වන්න බෑ. මොකද වචන යටතේ මේ නිරුත්තිපතේ යටතේ තියෙන්නේ තර්ක විතරයි. එහාට යන්න බෑ. නමුත් මේ ලෝකයා පාවිච්චි කරන වචනම පාවිච්චි කළා සර්වජන් වහන්සේ පන්නනවා එහා පැත්තට වචනෙන් කියන්න බැරි තැනකට ගෙනියනවා. ඒ භාවනා කරගෙන කරගෙන ගිහිල්ලා ආනාපාන සංසිඳනකොට එන தත්වයත් වචනේ විස්තර කරන්න බෑ. වචනේ විස්තර කරන්න පුළුවන් தත්වයක් නමක් තියෙන තාක්කල් එතන තණ්හාමාන දිට්ඨි තියෙනවා. ඉතින් ඒක නිසා කෙනෙක් හිතන්න පුළුවන් එහෙමනම් මුළු කාලෙම මුළු ලෝකෙම සියලු දෙනාම ඒ විදියට ඒ නාම රූප ස්පර්ශ කරන්න බැරි තැනක් ගියොත් මේක අතාත්වික කතාවක් කියලා ඔක්කොටම යන්න බෑ. එක්කෙනෙකුට හැමදාම ඉන්නත් බෑ. අපිට චිත්තක්ෂණයට ගිහිල්ලා ඒවැනි දෙයක් මේ සංසාරයේ ඇතුළෙම නැත්තම් නිවන් දොරටුවක් මේ සංසාරයේ ඇතුළෙම තියෙනවා කියලා තේරුම් ගත්ත දවසේ ඒ මනුස්සයා ඊට පස්සේ සංසාරෙත් එක්ක වැඩ කරන්නේ නාම රූපත් එක්ක වැඩ කරන්නේ සාරත්ත හිතින් නෙවෙයි විරත්ත හිතකින්. මේක මේ මුළු ලෝකෙ කියලා කියන්නේ හුදු ආකාර හුදු ලිංග හුදු නිමිති හුදු උද්දේශ විතරයි. ඒ ටික අයින් කරාට පස්සේ මේ ලෝකයට කියනෝ නම් වචන පාවිච්චි කරන්න තියෙන්නේ ශූන්‍යයි කියන එක විතරයි. ඒවට මේ නිමිති පටවන එක, ආකාර පටවන එක, සංඥා පටවන එක තමයි අධ්‍යාපනය කරන්නේ. අධ්‍යාපනය මේ හැම දෙයකටම අරකට මේකට නංවනන් දෙනවා. නමුත් මේ නංවනන් දීපු එකක් දියා බුදුහාමරෝ කියනවා එක ආකාරයක් තෝරගන්න. ඒ ආකාර දිහා බලහින්නම ඒක දිගටම තියෙනවද කියලා? හිතින් නැහැ. ඕක විපරණාවටපත් වෙනවා. ඒ විපරණාවටපත් වෙනකොට ඔබ බය වෙනවා. ඒ මොකද ඒක නියමෙටම තියෙන්න ඕනෑ කියන ක්‍රමෙත් අධ්‍යාපනය ලැබලා තියෙන නිසා ඕනෙම ආකාරයක් දර්ශනයක් වශයෙන් කියනවා මේ පොළවත් මේ හඳත් කැරකෙන ස්වරූපය හැටියට බලනකොට හැමදාම පොළව හඳ පොළොව දිහාට මූණතක් දාගෙන තමයි කැරකෙන්නේ. පොළොවට රවුමක් යනකොට යා රවුමක් Taman වටේ කැරකෙන්න නිසා හඳේ 150ක් තමයි හැමදාම පොළොව පැත්තට හැරිලා තියෙන්නේ. ඉතින් කොච්චර පොළවේ ඉඳලා හඳ නිරීක්ෂණය කරත් හඳේ සිටීමේ 150යි අඳින්න පුළුවන්. දුරේක්ෂක් දාලා බැලුවොත් හැමදාම එක මූණක් තමයි තියෙන්නේ. නමුත් අවුරුදු 80ක් එක දිගට නිරීක්ෂණය කරා. හඳ දිහා බලන බලනකොට අවුරුදු 80 ඇතුළත හඳේ 105ක දෝලනයක් දැක්කලු එහාට මෙහාට. ඒතර මේ පැත්තෙන් තමයි යන්නේ 105ක් සිටියම් කරන්න පුළුවන්. මේ පැත්තෙන් 105ක් කරන්න පුළුවන්. දැන් 160ක් සිටියම් කරන්න පුළුවන්. ඒ කියන්නේ අවුරුදු 80ක් හරි බලහිනකොට ඔය කියන ආකාශ වස්තු බව විපරිණාමයටපත් වෙනවා. ඒක පිළිගන්න කැමති නැතිකමයි තියෙන්නේ. අපි ජීවිතේ යම් ආකාරයක් ගැන හිතලා තියෙනවනම්, යම් ලිංගයක් ගැන හිතලා තියෙනවනම්, යම් නිමිත්තක් ගැන හිතලා තියෙනවනම්, යම් ಉದ್ದೇಶයක් එකට පටබැඳි නාමයක් තියලා තියෙනවා. බුදුහාමුදුරු කියන ඔය එකක් ගනි. ඔක අරමුණු කරපන්. අරමුණ කියන්නේ අරමුණම තමයි. අරමුණ දිහා බලහිටපන් ඔක ස්ථිරව තියෙනවද කියන්නේ. ඒඹ දාපු නමට ගැලපෙන්නේ තරම් නොවන විදියට මෙයා ඔබවත් පාවා දීලා, නමත් පාවා දීලා මේ විපරිණාමයටපත් වෙනවා. ඒක උඹට දුක. ආන්නේ විපරිණාමයේ තමයි අපි භවනා ඉස්සරහාම දකින්නේ ආස්වාද ප්‍රසවාස දිහා බලන ගොරෝසු ආස්වාද ප්‍රසවාසයේ සියුම් වෙනවා සියුම් එක අතිසියුම් වෙලා නොදැනෙන මට්ටමට යනකොට ඒ සියුම් වීමම බයක් කරදරයක් කරගන්නවා ධර්ම දන්නේ නැති කෙනා ධර්ම කිනා දැනගන්න ඕක තමයි බුදුහාමරණ පෙන්වන්න ඕනේ උනේ ඔය එක දිගට ස්ථිර සාර්ව ආනපානේ මූණට මූණ දාලා තියාගෙන ඒක දිහා බලනිනකොට ඇති වෙන විපරිණාමයේ දැක්කනම් ඕක කනගාටු වෙන්නේ ඔක දුකක් කරගන්නේ ඔය ආනාපානේ මම කියාගත්ත කෙනාට ආනාපානේ මේ ආකාරයේ ස්ථිරයි කියලා හිතපු කෙනාට ඔක අනාත්මයක් කියලා ගත්තොත් ඔක ලෝක නියම ධර්මයක් ඕක තියෙන්නේ චිත්ත නියම ධර්මයක් කියලා ගත්තොත් ආනාපානේ ගොරෝසු වුණත් සියුම් වුණත් අතිසූක්ෂම වුණත් කෝකත් එකයි ඒක අර සැලෙන ගතිය ඒකේ කුප්පණ ගතිය ඒකේ ඉද්දෙන ගතිය නැතිලා එතික නිසා ආනාපානෙන් ඒක අරගත්ත කෙනාට බිම්බීම හැකිලිම ගැන කතා කරන්න ගියොත් බිම්බීම හැකිලිම බලුවොත් ඔච්චරම තමයි. වම දකුණ කරන්න වම දකුණ කෙරුවත් එච්චර තමයි. නමුත් මේ හැම දේශනාවකම මං හිතන්නේ අත නෑර වගේ කිවිච්ච දෙයක් තමයි. මෙන්න මේ විපරිණාමයේ දකුණට කම්මැලි වෙන එක තමයි අසත්පුරුෂයාගේ හැටි. මේ විපරිණාමයේ බලන්න අපි භාවනා කරන්නේ ඒ භාවනා කරනකොට එපා වීම කම්මැලි වීම ආපුවාම අපි හිතන්නේ ලෝකයේ මේ ඍතු ගුණේ වෙනස් වෙච්ච නිසා කම්මැලි හිතුණා අවුව පාය වෙන නිසා කම්මැලි හිතුණා වැස්ස වැස්ස නිසා කම්මැලි හිතුණා බඩ රිජිත නිසා කම්මැලි හිතුණා කවුරු හරි කැහුණු නිසා කම්මැලි හිතුණා දොර වහපු නිසා කම්මැලි හිතුණා කියලා අර එන කම්මැලි ගතිය කොහාට හරි හේතු කරනවා නමුත් භාවනා කරලා කවදා හරි මෝරණොයි කියලා කියන්නේ තලතුණා වෙනවයි කියලා කියන්නේ රුචියක් ආවනම් මතක තියන්න සංසාරේ කියලා ඒ කම්මැලිකම ආවනම් මතක තියන්න ධාර්මිකව මේ සංසාරයෙන් ගිවන් කරන වෙලාව. ඒක නිසා මේ නිබ්බිදාව එපා වෙන ගතියට කැමැති වෙන එක කැමැති වෙනවා කියලා කියන්නත් බෑ. ඒකට මූණ දෙන්න නම් සර්වඥ සද්ධර්මයේ අහලා තියෙන්න ඕනේ. අහලා තියෙන කෙනාට තේරෙයි එතෙන් ගන්න මේ ඉතිසලා කී දවසක් මම භාවනාවේ මෙතෙන් ඇවිල්ලා සලුවක සාදාලා නැගිටලා ගියා. දැන්නේ තීරුම් ගත්තේ මේකටයි භවනා කරන්න ඕනයි කියලා. ඉතින් ඒකකොට බුදුහාමුදුරු එතන ඉන්නා වගේ වෙනවා. ඇත්තට බුදුහාමුරු කලිමුත් හිටියා. ඉතින් මොකද අර තක තීරුකම නැති වෙච්ච දවසේ තමයි ධර්මයේ පේ. බුද්ධ ධර්මයේ පේ. බුදුහාමුදුරු පේ. එදාට තමංගර සන්තෝෂයක් වෙනවා තක තීරුකම් ටික කරපු නිසා. කලින් කරලා තිබුණ නිසා මේක වෙනවා. නමුත් මරණ චිත්තක්ෂණයක ලෙඩ වෙන වෙලාවක වයසට ගිය වෙලාවක මේක කරන්න පුළුවන්. ඒක නිසා කරලා තියෙන කෙනා මෝරණොයි කියලා කියන අපේ සාමාන්‍ය ගැමි විවරේ හැටියට අස්ත්‍රෝක ධර්මයේ කම්පා නොවි තමංගේ චර්යාවට දිගට භාවනා කරන්න කරගෙන කරගෙන යනකොට අමෝරාවෙන් අපේ ඉන්ද්‍රියපද්ද විඥානයේ තියෙන ගන්න කවදාවත් බාරගන්නේ අමෝරාවෙන් වෙලාවක තේරෙන පටන් අර ගන්නවා යමක් පේනවා නම් ඒක තියෙනවා යමක් තියෙනවා නම් ඒක පේනවා කියන එක හැමතැනම සත්‍ය නේ ඔය දින හැම එකක්ම බේන්නෙත් නැහැ. ඔය පේන හැම එකක්ම ඇත්තෙත් නැහැ. බුදුහාමර කියනවා හීනයක් ගත්තාම ඒකේ ඉන්නකොට හොඳටම ඒක තියෙනවා. නැත්නම් ඊට පස්සේ මොකද වෙන්නේ? නැහැ. ඒ වගේම ඝන අවසරයක තැනි පිටියක ඈත බලනකොට මේ මිරිඟුවක් පේනවා. මිරිඟුව පේන්නේ වතුර වගේ. කොච්චර එතන ගිහිල්ලා බැලුවත් කවදාකවත් වතුර නෑ. නමුත් ස්පීඩම තමයි බැලුවත් මෙතන බලනකොට පේන්නේ වතුරක් තියෙනවා. ඒ වගේම හීවලෙකුට කපුටෙකුට හේන කටවලා තියෙන පඹේක් දකිනකොට මිනිහෙක් ඉන්නවයි කියලා හිතනු යනවා යන්න. ඌ කවදාවත් ළඟට ගිහිල්ලා අත ගාලා බලන්න යන්නේ නෑනේ මේ පඹේද්ද නැද්ද කියන්නේ. ඒ තු හැමදාම ඉන්නේ අර හුඹස් බයේ තමයි. ඒ වගේ අපි මුළු ඉන්ද්‍රියබද්ධ ඥාණයම හිතලා තියෙන්නේ තියෙන දේ පේනවා, පේන දේ තියෙනවා. යමක් ඇහෙනවා නම් ඇහෙන දෙයක් තියෙනවා. තියෙන දෙයක් ඇහෙන්නේ නමුත් සරුවචනසේ කියන ඔය ආහාන, දකින හැම දෙෙම එතන එතන පුරුද්දලා පෝට්ටු කරලා හදලා තියෙන දෙයක්, නාම රූප දෙක පිරිද්දිල්ලෙන් හැදෙන දෙයක්. ඒ නිසා රූප බැලීමේදීත් එකම යාන්ත්‍රණය වැඩ කරන්නේ. සද්ද ඇහිලිත් එකම යාන්ත්‍රණය වැඩ කරන්නේ. ගන්ධ රස පහස එකම යාන්ත්‍රණය වැඩ කරන්නේ. ඒ නාම රූප දෙක එකතු වෙනකොටම විඥාණය තෙන්න ගිහිලා ඒක සාධාරණීකරණය කෙරුවේ නැත්නම් ඒක ස්පර්ශයක් වෙන්නේ නැහැ. ඕක ඇත්තටම බටහිර ඔය ක්වොන්ටම් ෆිසික්ස් වල ෂ්‍රෝඩින්ජර් කියන විද්‍යාඥයා බොහොම කල්යතුව ලියලා තිබිලා තියෙනවා. නමුත් ඒක අනෙක් විද්‍යාඥයෝ පිළිගන්නේ නැහැ. එයා කියලා තියෙනවා ඒ මේ මුළු ලෝකෙම තියෙන ශක්ති විශේෂ වර්ගයක්. ඒ ශක්තිය වලට දැන් ශ්‍රෝඩින්ජර් වේව් ලෙන්ස් කියලා සඳහන් කරනවා. ඒ ශ්‍රෝඩින්ජර් ශක්ති විශේෂය ද්‍රව්‍යයක් බවට පත් වෙන්නේ විඥානයේ හැප්පුණොත් විතරයි කියලා එයා කියලා තියෙනවා. ලෝකයේ තියෙනා වූ ශ්‍රෝඩින්ජර් එනර්ජි වේව් will collapse into matter whenever the consciousness interact. මොනම කෙනෙකුටවත් තේරෙන්නේ නැහැ. මොකද උඟ දිනෙක් හිතන්නේ නැහැ මේ ද්‍රව්‍ය බවට පත් වෙච්ච එකක් තියෙනවායි කියලා අපි හිතන්නේ. ශ්‍රෝඩින්ජර් කියනවා උඹේ විඤ්ඤාණය තමයි ඒ ශක්තිය ඒ ද්‍රව්‍යයක් බවට පත් කරගන්නේ බලන බලන වෙලාවෙදී ඒක සිද්ධ වෙන්නේ. ඒක දැන් ඊට වැඩි හුඟක් පස්සේ ඔය අයින්ස්ටයින්ලා එහෙම ඒක ඉස්සරහට දිනු කරා. දිනු කළා කියව what you see that you are. උඹ යමක් බලනකොට හරි ලස්සනයි සුන්දරයි කියලා හිතෙනවනම් ඒ බලන වෙලාවෙදී මනස සුන්දර නිසා තමයි ඒක සුන්දරව පේන්නේ. උඹේ හිත කම්මැලි වෙලා එපා වෙලා තුප්පහි වෙලා ඉන්න වෙලාවක බලන බන්න හැම එකම තුප්පහි තමයි. ඒ නිසා උඹට පේන්නේ උඹට බලන්න ඕන දේ. ඒක අපි සිංහලෙන් කියන්නේ හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදී. තමන්ට ඒක හොඳයි කියලා හිතුනොත් අපි ඒක සාධාරණීකරණය කරනවා. අපි දන්නේ හැම වචනයකින්ම. නමුත් ඒකෙන් බුදුහාමුදුරන බේනම සාධාරණීකරණය කරන්නේ තණ්හාවයි මාන්නයයි දික්තියයි. ඒ නිසා එතන එතන පහළ වෙන හැම එකක්ම අපි විසින් අපේ තණ්හා විසින් උපදීන් විසින් සකස් කරගෙන බලන දෙයක් නිසා බාහිර ලෝකය සම්පූර්ණ තමන් විසින් මවන ලද්දක් කියලා තේරවාදයට අදාළ නැහැ. බුද්ධ ධර්මයේ තියෙනවා විඤ්ඤාති මාත්‍රතා සිද්ධි කියලා යෝගාචාර කියලා එක මහායාන නිකායක් බවට පත් වුණා. විශේෂයෙන්ම මේ දැන් අවුරුදු දහස් ගණනකට ඉස්සර වෙලා බුදුජානන්සේට පස්සේ ඒගොල්ල කියනවා මේ මුළු ලෝකෙම උඹ විසින් මවන ලද විඥානේ විඤ්ඤාත්‍යක් උඹේ විඥාන විසින් මවන ලද්දක්. ඒක හරියට කියනවනම් මේ කන්නාටියක් දැකපු රිලවා ඒකේ හැබැයි තින්නක සතුරෙක් කියලා නේ දකින්නේ. උචින් ඒක අල්ලන්න හදනවා උද්දී ඉඳලා හැන්දානකන් අල්ලනවා. ඒ තරම්ම ඌගේ මූණට වෛර කරනවා කියන කෙනකින් කියන්නේ අපි රිලව් නෙවෙයිද? අපි කොච්චර අපේ ආත්මයට වෛර කරනවද උදේ ඉඳලා හැන්දගෙනකන්? නැත්තම් අපි ඊගාවේ ඉල්ලයිද? තව හොඳ එකක් ඉල්ලයිද මේ ලැබිච්ච මනුස්සකම ආගය කරන මිනිස්සේ? තව ඊට වැඩි හොඳ එකක් ඉල්ලයිද මේ බුද්ධ ධර්මයක ශාසනයක් බුද්ධෝත්පාද කාලයක් කියලා දන්න කෙනෙක්? නැහැ. කිසිම කෙනෙක් කැමති නැහැ වර්තමාන මොහොතට. ඊගාව චිත්තක්ෂණ ඉල්ලනවා. මෙතන හොඳ එකක් නැද්ද කියලා අහනවා. හැම තැනම වටපිට බලබලා ඉන්නවා. මම දැන් මෙතනින් පන්නන්න හිත. ඒ කියන්නේ අපි වැඩියෙන්ම වෛර කරන්නේ, වැඩියෙන්ම ද්වේෂ කරන්නේ, වැඩියෙන්ම නුරුස්නා ගතිය පාන්නේ මම දැන් මෙතන කියන එක. කවදා හෝ මේකේ තියෙන මෝඩකම, තකතිරුකම තේරුම් ගත්ත දවසෙන් නිවන් තමයි. ඒකෝට මේ මනස පිළිලා ඉන්නේ. මේ මනස ඉන්නේ වර්තමානයේ. මනස දන්නවා ඔච්චර තමයි කොච්චර තටමවත් යන්න තියෙන්නේ. ඕකට වෛර කරන තාක් කල් අපි නව නිර්මාණ හොයනවා. අපි අභිවෘද්ධියක් පතනවා. අනාගතයක් පතනවා. ඒ පතන හැම මොහොතකම වර්තමාන මොහොතට ද්වේෂ වෙනවා. ඒ මම දැන් මෙතන කියන මේ හේතු ප්‍රත්‍යයෙන් පහළ වෙච්ච කිරිකිරිය අකිරිකිරි තොයියා වර්තමාන මොහොත තොයිය වෙන්නේ. අපිට වෙන්නේ එතෙන් ඩාරපස ඊගාට මොකක්ද හම්බ වෙන්නේ? මම ඊගාට මොකද කරන්නේ? දේශකව දහකට වෙන මේ ලැබිච්ච දේ වළඳ ගන්න හම්බ වෙන්නේ නැත්තේ මොකද්ද? මම මට වෛර කරන නිසා. මේ මොහොතට වෛර කරන නිසා, මේ ස්ථානට වෛර කරන නිසා. ඊට වැඩිය සාපයක් තවත් ඇත්තේ නැහැ. මේ සාපේ අයින් කරන්න නම් අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ අපි මේ නිසා නේද නව නිර්මාණ කරන්නේ. අපි මේ නිසා නේද මේ අභිවෘද්ධිය තියලා Nobel Prizes දෙන්නේ. එහෙ නැත්නම් මේ Magsaysay සම්මාන දෙන්නේ මේ වර්තමාන මොහොතට වැඩියම වෛර කරපේ කරනට ලොකුම සම්මානයක් හම්බෙනවා. ඔක හරියට හොයනවා ඊගාව දෙට යන්නේ. බුදුරජාණන්සේගේ ආර්ය පරිශ්‍රණය කියන්නේ බාහිරේ කුණුවර පොහෙන එකක් නෙවෙයි. මේ වර්තමාන මොහොතේ ලැබිච්ච ෂණ සම්පත්තියේ වටිනාකම දන්න මනුස්සයාට බුදුන් ඉදිරිපිට ඉන්නවා. ධර්මයේ ඉදිරිපිට ඉන්නවා. ඒක හේතු ප්‍රත්‍යයෙන් පහළ වෙච්ච කිසිම කෙලෙෂයක් නැති. පිවිතුරු පිරිසිදු තන. ඒක හේත් නාම රූප දෙකෙන් පහළ තියෙනමුත් ඒකේ තියෙද්දී ඒ පිරිසිදුකම තියදී අනුත් ස්පර්ශ හොයාගෙන අනේක තමයි ඔය කියන නවීන විද්‍යාවෙන් අපිට තිබු ප්‍රධානම සාපි. මානව අවුරුදු 300ක් පසර ගියා. ප්‍රධානම වෙච්ච දේ තමයි බයලජ්‍ය දෙක නැති වුණා. ඒ නව නිර්මාණ හොයන්න යනකොට සදාචාරේ නැහැ. හොඳට මතක තියාගන්න ඔය නව නිර්මාණ වලට යන ඕනම කෙනෙකුට කවදාකවත් සදාචාර ධර්ම ගන්න බෑ. සදාචාර ධර්ම ගත්තොත් යන්න බෑ. එනිසා උනේ මොකද අවුරුදු 300ක් අපි ළඟ තිබුණාට පරිණි සදාචාර සම්පන්න නැති වුණා මේ නිර්මාණශීලීත්වයට පරිේශන වලට මේ යටිතල පහසුකම් වලට තැන දීලා. නමුත් සරුවචන තමයි ඉස්සෙල්ලාම ආර්ය පරිේශන කියන වචනේ යෙදෙව්වේ ආර්ය පරිේශන කියලා ඒක ඇතුළත හොයපන් එදාට මට කවදාද හම්මුනොත් මම දැන් මෙතන කියන චිත්තක්ෂණය උඹෙන් පන්නන්න උඹෙන් හොරකම් කරන්න උඹට ඒක යන්න දෙන්නේ නැහැ කියලා තහනම් කරන්න පුළුවන් බලයක් ලෝකේ කොහෙවත් නැහැ. එකම බලේ තමයි අවිද්‍යාව විතරයි. එහෙම නැත්නම් මේ තණ්හාමාන දිට්ටි කියන තුන විතරයි. ඒ නිසා උපදීන උපදීන චිත්තක්ෂණය හේතු ප්‍රත්‍යයෙන් හටගන්න පිවිතුරු අවස්ථාවක්. මේකට අපි කවදා හෝ එළඹ පෙළඹ වාසය කළොත් අපිට සියලු සම්පත්‍ය වල අයිතිවාසිකම ලැබෙනවා. එහෙම නැත්නම් අපි කරන්නේ ආංශිකව අපේ කෑදරකමට ගැළපෙන මොකක් හරි තෝරනවායි කියලා කියන්නේ සම්පූර්ණ සත්‍ය ප්‍රතික්ෂේප කිරීමක් වෙනවා. සර්වචන්සි සඳහන් කර තියෙනවා අපි මේ තෝරනවා සද්ධාව නිසා අනුස්සතිය නිසා ෘචිය නිසා ආකාර පරිවිතක්ක නිසා දිට්ඨිනී ඥානක්ඛන්ති කියන නිසා තර්ක නිසා නැත්තම් අපේ දෘෂ්ටි නිසා ඒ කොයි දේ තේරුවත් ඒකේ වැරදි දෙකක් තියෙන්න පුළුවන් කියලා කියනවා සද්ධා ෘචි අනුස්සව ආචාර ආචාර පරිවිතක දිට්ඨිනී ඥානක්ඛන්ති කියන උපචාර උපමාන පහේම උඹ තෝරපු දේ සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා උඹ ප්‍රතික්ෂේප දේ කරපු ප්‍රතික්ෂේප කළප දේ තුල සත්‍ය තියෙන්න ඉඩ තියෙනවා මෙන්න මේ වැරද්ද යටිපහුව වෙලා තියෙන තාක්කල් අපි අපේ ශ්‍රද්ධාවෙන් ගියත් රුචියට ගියත් අනුස්සවේ කියලා කියන්නේ ගුරුවරයා කියන දේ අහලා ගියත් තර්කෙන් ගියත් ආකාර පරිවිතක්කේ ගියත් අපි වැරදි දෙයක් සත්‍ය සහිතයි කියලා හිතාන ඒක බදාගෙන ඉන්න තාක්කල් මේ විසම චක්‍රයට කරකිනවා. ඒ සාවිත් මෙතෙක් අපි ඒ තෝරන්නගත් උපමාන සියල්ලම හිල් සහිත භාජන ඒව සාධාරණීකරණය වෙන්නේ නැහැ කියලා වර්තමාන චිත්තක්ෂණයේ අදාහගෙන ඒක පදනම් කරගෙන ඔය සද්ධාහට තන දෙන්නත් එපා රුචිරත් එපා ආකාර පරිවිතක්කත් එපා දික්ඨි නිජහනකන්තත් එපා අනුස්සවයත් එපා වර්තමාන මොහොන අදාහපු දවසේ අපිට සත්‍යයේ තියෙන කොටස ප්‍රතික්ෂේප කිරීමේ භයානකම නැතිලා මොකද අපි කිසිම දෙයක් ප්‍රතික්ෂේප කරලා නැහැ වෙලාවේ එතනින් තමයි ගමන පටන් අරගන්නේ ඒක නිසා මේ නාම රූප දෙක නිසයි ස්පර්ශ පහළ වෙන්නේ නැත්නම් පහළ වෙච්ච ස්පර්ශ කියලා જાතිය ලෝකේ නැහැ. ඒක නිසා අපි ස්පර්ශයක් පහළ වුණත් ඒකට හේතු ප්‍රත්‍ය හොයන්න බුදුරජාණන් වහන්සේ අභීතව අපිට ආර්දනා කරනවා. ඒක සතියෙන් කරන්න පුළුවන් ද කියන එක මම සැක කරනවා දැනටත්. නමුත් මේක ණය විපස්සනාවේ අල්ල ගන්න පුළුවන් අල්ල ගත්තොත් තේරි අහවල් දේ හරි කියලා දැරිය ගන්න දෙයක් මේ ලෝකේ ඇත්තේ නැහැ. එනේන දේ අලුතෙන් පහළ වෙලා තියෙන නිසා දැඩි මතධාරී වෙන්නේ නැතුව දුප්පට නිස්සග්ජී වෙන්නේ නැතුව අල්ලගත්ත දේ විසිකර දැඩි කරලා අතාරින්න බැරි තරම දැඩිව අල්ල ගන්න නැතුව විරත්ත හිතකින් හරියට සක්මන කෙලවට ගිය මනුස්සයා තමන් ගිනිච්ච සතිය කඩා ගන්න නැති වෙන්න රූප සද්ද වලින් බේරිලා කටයුතු කරනවා වගේ වැඩ කරන්න පටන් අරගත්තොත් එහෙම නිසා යෝගාවචරයක් බාටපත් වෙනවා ක්‍රමයෙන් ඒක නා හැමදාම තිරියම් භාවයටපත් වෙන නවමතාවයක් ඇති කෙනෙක් බාටපත් වෙනවා යම් කවසක මේ නාම රූපච්ඡ පස පස්ස මේ දෙක අතර තේරුම් ගත දවසේ මාංශය හැමදාම දැන් උපන් පොඩි දරුවෙක් වගේ හොඳ මේ නියතමානී නවමුතාවෙන් යුක්ත ගතියක් ඇති වෙනවා. ඉතින් ඒක බුදුරජාන් වහන්සේ තමන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කරගෙන අනික් සියලු දෙනාටම දායාද කරලා තියෙනවා. ඉතින් අපි මේ කරන ප්‍රයත්නයේ තුල බලන බලන හැම දෙයක් තුලම මේ නාම රූප දෙක දැක ගන්නවත් ඒ නාම රූප දෙකේ එතන එතන සකස් කරලා හදලා තියෙන සත් ස්පර්ශකල යුක්තක් මිස ලෝකේ පණවන ලද ස්පර්ශ කරන දෙයක් නැහැ. ඔක්කොම පූට්ටු කරලා හදපුවා. එතන ඉදර ප්‍රත්‍යুৎපන්න වෙලා හදලා තියෙන දය නිසා හොඳට 100ෙන් ගත කරනවා නම් ඊ ගාවට එන චිත්තක්ෂණය පිවිතුරුයි. අන්නේ පිවිතුරු චිත්තක්ෂණයට පිවිතුරුව මුණ ජීම සඳහා මේ චිත්තක්ෂණයේ කෙලෙස් ඒ චිත්තක්ෂණ ගමන් නොකිරීම සඳහා සතිය ඉදිරිපත් වේවා කියන ප්‍රාර්ථනාව සිහිපත් කරමි. දවසේ ධර්ම දේශනා මෙතනින් නැවත කරනවා. ශීල දිනාට සැනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරමි.